තෙරුවන් සරණයි. අදත් අපි සූදානම් වන්නේ සවනට සිසිලස ජාත්‍යන්තර දහම් ප්‍රචාරක සේවාව ඔස්සේ පවත්වන සජීවී ධර්ම සාකච්ඡාවකට සතියේ සෑම දිනකදීම ශ්‍රී ලංකා වේලාවෙන් හවස 3:30ට ආරම්භ වී පැය දෙකක කාලයක් පමණ පැවැත්වෙන ධර්ම සාකච්ඡා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් අද සතියේ අඟහරුවාදා දවසේ පැවැත්වෙන ධර්ම දේශනාව සහ සාකච්ඡාව. අඟහරුවාදා දිනයන්නේදී අපි දැන් අපේ ගෞරවනීය ආරාධනය මත මේ ධර්ම සභා මණ්ඩපයට වැඩම කරනවා ශ්‍රී ලංකාවේ සිට පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සි ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අද දවසේදීත් අපේ ආරාධනාවෙන් ඒ වගේම කොක්කලගේ මහත්මයාගේ විශේෂ උදව් උපකාර අනුග්‍රහ ඇතුව උන්වහන්සේ අදත් අපිත් සමග එකතු වෙනවා. අපි ඒ නිසා මේ ලෝකේ විවිධ රටවලින් සම්බන්ධ වෙන සියලුම දෙනා වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට දෙපා නමද නමස්කාර කර සිටිනවා ස්වාමීන් වහන්ස. ඒ අනුවම ඔබ වහන්සේගේ අවසරය ඇතුව අපි මේ දේශනාවන් පටිගත කරන බවත් මතක් කර සිටිනවා. මේ පටිගත කරන දේශනාවන් YouTube ආදී වෙබ් අඩවියන් ඔස්සේ අනික් අයගේ ප්‍රයෝජන සඳහාත් අපි ලබා දෙනවා. ඉතින් ඒ අනාගතයේදී අවුරුදු 15කට 20කට 30කට 40කට 50කට පස්සේ හරි මේ දේශනා ශ්‍රවණය කරන්න සියලුම දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට අපි නැවතත් නමස්කාර කරමින් ආරාධනා කර සිටිනවා ස්වාමීන් වහන්ස. අද දවසට අපි තෝරාගත් ඒ තථාගත ධර්ම දේශනාවන් අපට පැහැදිලි කර දෙන්නා ලෙස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. සවනට සිසිලස දහම් සාකච්ඡාවට සම්බන්ධ විසිටින ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ පින්වත් පිරිසට මේ සවන්ට සිසිලස ඔස්සේ බොහෝ දහම් කාරණා ශ්‍රවණය කරන්නට ලැබෙනවා. ඉතින් අද දවසේදී මේ පින්වත් පිරිසට මම බලාපොරොත්තු වෙනවා මේ දහම් මගට උපකාරී වන සූත්‍ර දේශනා කිහිපයක් ඇසුරු කරගෙන දහම් කරුණු කිහිපයක් පැහැදිලි කරලා දෙන්නට. ඒකදී මේ මම මුල් කරගත්ත මේ අංගුත්තර නිකායේ දුක්ක තික්ක චතුක්ක පංචක චක්ක සත්‍යවාදී නිපාත සියල් එහෙම තියෙන මේ රාගපෙය්‍යාල වර්ගය තුළ සූත්‍ර කිහිපයක් තියෙනවා. මේ සූත්‍ර මුල් කරගෙන නිවන් මගට හේතු වන ආකාරයට අරෂ්ඨාංග මාර්ග වඩින ආකාරයට දහම් කරුණු කිහිපයක් පැහැදිලි කරන්නට. අංගුත්තර නිකායේ දුක්ඛ නිපාතේ රාගපෙය්‍යාල වර්ගයේ තියෙන සූත්‍රයේ තියෙනවා, රාගස්ස භික්ඛු අවිඤ්ඤායේ ද්වේ ධම්මා භවේතබ්බා කතමේ ද්වේ සමතෝච විපස්සනාති. රාගස්ස භික්ඛු අවිඤ්ඤායේ මේ ද්වේ ධම්මා භවේතබ්බාදී. මහණෙනි, මේ අංග දෙකක් භාවිතා කිරීමෙන් මේ රාගය පිරිචින් දකින්න පුළුවන්, මේ විශේෂයෙන් දැනගන්න පුළුවන්. නැත්නම් රාගය කියන්නේ කුමක්ද කියලා තේරුම් අරගෙන රාගය දුරු කිරීමේ හැකියාව තියෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා. සමතිය අත්විපස්සනාව. රාගස්ස භික්ඛේ පරිඤ්ඤායේ ද්වේ ධම්මා භවේතබ්බා කතමේදී සමතෝටි විපස්සනාචි. රාගස්ස භික්ඛේ පරිඤ්ඤායේ මේ ද්වේ ධම්මා භවේතබ්බා. රාගස්ස භික්ඛේ පරිඛයා ද්වේ ධම්මා භවේතබ්බා. ඊළඟට එතන කියන රාගයේ පිළිචින් දකිනවා, ඊළඟට රාගයේ ප්‍රහාණය කරන හැම දෙයක්ම, රාගයේ ශ්‍රය කරන, රාගයේ නිරුද්ධ කරන මේ හැම දෙයකටම උපකාරය නම් මොකද්ද? මේ සමතය විපස්සනාව. ඊළඟට ඒ දේශනායිමත්තේ වගේම තියෙනවා දේශය ප්‍රහාණය පිණිස මෝහය ක්‍රෝධය, ඊළඟට ඊරිසියා මසුරු එක ඊළඟට පැහැදිලි කරනවා. රාගය ප්‍රහාණය පිණිස මේ කාරණා දෙක වඩන්න කියනවා. ඊළඟට ද්වේෂය මෝහය, ඊට පස්සේ ඊරිසියාව මසුරුකම කපටිකම මාන්නේ ප්‍රමාදය මේ සියලු දේවල්ම දුරු කිරීම පිණිස මෙන්න මේ කරුණු දෙක සමතයත් විපස්සනාවත් භාවිතා කිරීමෙන් දුරු වෙනවා කියලා බුදුරණවහන්සේ මේ දුක නිපාතයේ තියෙන සූත්‍ර ටිකේ පැහැදිලි කරනවා. ඊළඟට තික නිපාතයේ තියෙන සූත්‍රවල පැහැදිලි කරනවා අංගුත්තර නිකායේ. මේ විදිහටම පැහැදිලි කරනවා රාගය දුරු කිරීම පිණිස, රාගය පිළිචින් දැකීම පිණිස කාරණා තුනක්. ඒ තමයි ශුඤ්ඤත සමාධි, ශුඤ්ඤතෝ සමාධි, අනිමිත්තෝ සමාධි, අප්පනිහතෝ සමාධි. මේ ශුඤ්ඤත, අනිමිත්ත, අප්පනිහත කියන මෙන්න මේ සමාධි තුන භාවිතා කිරීමෙන් මේ රාගය දුරු වෙන්නට, ඒ වගේම ද්වේෂය, මෝහය, මසුරුකම, ඊර්ෂියාව මේ හැම දෙයක් මෙතන පැහැදිලි කරනවා. ඊළඟට චතුක්ක නිපාතයේ තුලදී පැහැදිලි කරනවා කාරණා හතරක්. මේ රාගය දුරු කිරීම පිණිස හේතු වන කාරණා හතරක් මොකද්ද? අතිපට්ඨානෙ පැහැදිලි කරනවා, කායાનුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තાનුපස්සනාව, ධම්මානුපස්සනාව මේ කාරණා ටික පැහැදිලි කරනවා. ඉද වික්‍රේ වික්ඛ කායේ කායાનුපස්සී විහෙරති ආතාපි සම්පජන අතිමා විනී ලෝකේ අභිජ්ජහ දෝමනස්සං කියලා මේ විදිහට කාරණා හතර පැහැදිලි කරනවා. ඊළඟ සම්මප්පදාන හතර පැහැදිලි කරනවා. ඉද වික්‍රේ වික්ඛ අනුප්පන්නානම් පාපකාන අකුසලානම් ධම්මාන අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරබුද චිත්තං පග්ගන්නාති පදහති වශයෙන් මේ අකුසල් ප්‍රහාණය කරන සම්මප්පදාන හතර පැහැදිලි කරනවා. ඊළඟ ඉද්ධිපාද පැහැදිලි කරනවා. චන්ද චිත්ත විරිය විමර්ශා කියන මෙන්න මේ කාරණා පුරුදු කිරීමෙනුත් මේ රාගය, ද්වේෂය, මෝහය, ක්‍රෝධය, ඊර්ෂ්‍යා, මසුරුකම මේ හැම අකුසලයක්ම දුරු වෙන, පිළිසින් දකින, ප්‍රහාණය වෙන, ක්ෂය වෙන බව ඒ සූත්‍ර ටිකේ පැහැදිලි කරනවා. ඊළඟට පංචක නිපාතයේ සූත්‍ර තුලදී පැහැදිලි කරන්නේ අසුභ සංඥා, මරණ සංඥා, ආදීනව සංඥා, හරි පටික්කුල සංඥා, සබ්බ ලෝකේ අනුබද සංඥා. මෙන්න මේ සංඥා පුරුදු කිරීම තුළින් මේව දුරු වෙන බව. මේ විදිහට මේ චක්ක මේ නිපාත කීපෙම චක්ක නිපාතේ පැහැදිලි කරනවා. අනුත්තරී ටික, දසනානුත්තරී, සවනානුත්තරී, ලාභානුත්තරී, සික්ඛානුත්තරී, පරිචරියානුත්තරී, දසනානුත්තරී කියන මේ අනුත්තරී කාරණා හතර, ඒ කියන්නේ උතුම් දැකීමෙන් උතුම් බවට පත් වෙන, ඇසීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත් වෙන, ලැබීමෙන් සික්මීමෙන් මේ මේ මෙන්න ශ්‍රවණය කිරීම මෙන්න මේ වගේ අනුශ්‍රව මේ ඒ කාරණා ටික පැහැදිලි කරනවා චක්ක නිපාතය තුළ. ඊළඟට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති ටික පැහැදිලි කරනවා. ඒකෙම ඊළඟට අනිච්ච සංඥා, අනිච්ච දුක්ඛ සංඥා, දුක්ඛ අනත සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා මෙන්න මේ කාරණා ටිකත් පැහැදිලි කරනවා. ඊළඟට සත්තක නිපාතේ පැහැදිලි කරනවා. ඒත් ඒ වගේම කරුණු ටිකක් තියෙන්නේ අසුභ සංඥා, මරණ සංඥා, ආහාර පටික්කුල සංඥා, සබ්බ ලෝක අනුබද සංඥා, අනිච්ච සංඥා, අනිච්ච දුක්ඛ සංඥා, දුක්ඛ අනත සංඥා ටික ඒ ටික පැහැදිලි කරනවා. ඊළඟට අටක නිපාතේ අරෂ්ඨාංග මාර්ගය පැහැදිලි කරනවා. ඊළඟට අරෂ්ඨාංග මාර්ගයත් ඊළඟට අභිභායතන අෂ්ටවිමුක්ති කරුණු ටිකත් එක්කත් පැහැදිලි කරනවා. නවක නිපාතයේ තර වගේම සංඥා ටිකක් තමයි පැහැදිලි කරන්නේ. දසක නිපාතයේ ඒ වගේම ඒ සංඥා ටික තව වැඩි කරලා අසුභ සංඥා, මරණ සංඥා, ආහාර පටික්කුල සංඥා, සබ්බ ලෝක අනුබද සංඥා, අනිච්ච සංඥා, අනිච්ච දුක්ඛ සංඥා, දුක්ඛ අනත සංඥා, පහාන සංඥා, විරාග සංඥා ඔය ටික පැහැදිලි කරනවා. ඊළඟට ආයේ පඨම ධ්‍යාන, ဒုတိය ධ්‍යාන, චතුත්ථ ධ්‍යාන, ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥාන සංඥායතන, නිරුත් සමාපatti. මෙන්න මේ විදිහට මේ මේ අංගුත්තර නිකායේ නිපාත 10 තුළම පැහැදිලි කරනවා මේ රාගය, ද්වේෂය, ඒ වගේම ඒ සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය වීමට, නැත්නම් ඉස්ලාම් පිළිසින් දකින්න ඊළඟට ප්‍රහාණය වීමට මෙන්න මේ එකින් එකට උපකාර වෙන කාරණා හැටියට ඒ එක එක නිපාතවල එක එක කරුණ පැහැදිලි කරනවා. ඉතින් මේකෙදි අපිට ප්‍රධාන වශයෙන් අපි බලන්නට ඕනේ මේ කාරණා ටිකේදී මොකද්ද මෙතන මේ බුදුරණවහන්සේ මේ විස්තර කරන කාරණාව කියන එක. මොකද හේතුව ගොඩක් වෙලාවට අපි නිකන් සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම අපිට මේක හරියට වටහා ගන්න බැරි වෙනවා. එහෙනම් අපි දැන් සාමාන්‍යයෙන් අපි හිතමු අසුභ සංඥාව කියන කාරණාව. ඊළඟට ඔයගේ සාමාන්‍ය කරුණු ටිකක් තියෙනවා. එතකොට ඒක පුරුදු කර පමණින් මෙහෙනම් මෙතන නිවීම සාක්ෂාත් වෙනවණී කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ නමුත් ඊට වඩා විශාල දෙයක් මෙතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ සූත්‍ර ඔක්කොම ටික අධ්‍යයනය කරොත් එහෙම අපට තේරුම් ගන්න පුළුවන් මේ මග ඉවර කර ගන්න උපකාර වෙන ආකාරයට, මග වටහා ගන්නට, මග තේරුම් ගන්නට හේතු වන ආකාරයට මේ ටික පහදලි කරගන්නේ කොහොමද කියලා. ඉතින් සමත විපස්සනාව කියන කාරණා තුළ මේ සෑම දෙයකටම අපි දන්නවා බුදුරණවහන්සේ පෙන්නපු මඟ තමයි අරිෂ්ඨාංග මාර්ගය කියන එක. ඒකත් මේක එක්තරා එක සූත්‍රයක පැහැදිලි කරනවා. අරිෂ්ඨාංග මාර්ගයකින් තොරව අරිෂ්ඨාංග මාර්ගයේ සම්මාදිට්ඨිය මුල්ලේ නැතුව මොන දේ පුරුදු කළත් ඒ පුරුදු කරන දේ නිවීම පිණිස හේතුවන්නේ නැහැ. නිවීම පිණිස හේතුවන්නේ අරිෂ්ඨාංග මාර්ගය මුල් කරගෙන ඒ පුරුදු කරන එක. එහෙනම් මේ කාරණා සියල්ලක්ම ඒ සියලුම අංග පුරුදු කරනකොට අරිෂ්ඨාංග මාර්ගය වැඩින්නේ කොහොමද? අරිෂ්ඨාංග මාර්ගය ඒ තුළ සකස් වෙන්නේ කොහොමද? අරිෂ්ඨාංග මාර්ගය තුළින් නිවීම කරා යමු වෙන්නේ කොහොමද කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. දැන් මෙතනදී අපට ගොඩාක් මතුවෙන කාරණාවක් තමයි මේ කියපු සෑම කාරණාවක් තුලදීම සිත සමාධියක් කරා යන වැඩපිළිවෙලක් තමයි මේ හැම එකම තියෙන්නේ. බොජ්ජංග වැඩුවත් ඊළඟට අරිෂ්ඨාංග මාර්ගය තුලත් සමත විපස්සනා කියන කාරණාවත් අසුභ සංඥාව මේ හැම එකම තුල චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක කතා කරන වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට ඒ චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන එක සම්මා සමාධියක්. සම්මා සමාධියක් කියනකොට ඒ සම්මා සමාධියට පූර්වවන ලෞකික සම්මාදිට්ඨිය වෙන්න ඕනේ ලෞකික සම්මා සමාධියට. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙන්නට ඕනේ ලෝකෝත්තර සම්මා සමාධියට. එහෙනම් මෙන්න මේ අංග තුලින් හටගන්න සම්මා සමාධිය කොහොමද විමුක්තිය කරා නිවන් මඟ කරා යොමුවන්නේ කියන කාරණාව අපට තේරුම් ගන්න වෙනවා. ඉතින් ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ ලස්සන සූත්‍රයක එකට කරුණු ඉස්මතු කළා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. මොකද්ද? බුදුරණ වහන්සේකින් අහනවා මේ සම්මා සමාධියට මොකද්ද හේතුව, මොකද්ද පත්‍ය, මොනවද පරිස්කාර? භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ චත්තාරීසික සූත්‍රය තුළ. පතමෝච බික්කේ අරියෝ සම්මා සමාධි සෞපනිසා සපරික්ඛාරා. මොකද්ද මේ ආර්ය වූ සම්මා සමාධියට උපකාර වන අංග? සීතිදං සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායෝම සම්මා සති. යාකෝ භික්කවේ ඉමේහි සත්තංගෙහි චිත්තස් ඒකාග්‍රතා පරික්ඛතා අයං උච්චති භික්කවේ අරියෝ සම්මා සමාධි සෞපනිසා ඉතිපි සපරික්කාරා ඉතිපි. තත්ත භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. එතකොට බුදුරණවහන්සේ මෙතන පැහැදිලි කරනවා මේ සම්මා සමාධි ආරියෝ සම්මා සමාධි. දැන් අර රාගපෙය්‍යාල සූත්‍රවල හැම එකම පැහැදිලි කරපු කාරණාවලදී සමාධියකට මුල් වෙන විදිහට අකුසල ප්‍රහාණය කරලා කුසලයේ මුල් කරගෙන සමාධියක් ඇතිවන ආකාරයෙන් රාග දේශ මොහ ආදී සියලු අකුසල ප්‍රහාණයන හැටි පැහැදිලි කරා. එතකොට මේ හටගන්න සමාධිය ආර්ය වූ සම්මා සමාධියක් වෙන්නට ඒකට පරිස්කාර තියෙන්නට ඕනේ. අන්නේ පරිස්කාර ටික මෙතන පැහැදිලි කරනවා අංග 7කින් යුක්තව හටගන්න සමාධිය. මෙන්න මේ ඉමෙහි සත්ංග චිත්තස් ඒකාග්‍රතා මෙන්න මේ අංග 7කින් යුක්තව හටගන්න සිතේ ඒකඟතාවය අන්නේකට කියනවා ආර්ය වූ සම්මා සමාධිය කියලා. තත්‍ර භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. අතංජ භික්ඛවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හෝති. මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨි පජානාති සම්මාදිට්ඨි සම්මාදිට්ඨි පජාන සාස් හෝති සම්මාදිට්ඨි. එතකොට මේ පරිස්කාර සම්මා සමාධියට හේතු වන අංගවල මූලික අංගය තමයි ඉස්තර කරේ සම්මාදිට්ඨිය මුල් වන්නේ. එතකොට මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ කුමක්ද කියන එක විස්තර කරනවා. සම්මාදිට්ඨිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය වශයෙන් උත් මනාවකට දැනගන්නවා. ඊළඟට සම්මාදිට්ඨිය සම්මාදුට්ඨිය වශයෙන් උත් මනාවකට දැනගන්නවා. මෙන්න මේකටයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ කියනවා. කතමාච වික්කේ මිත්‍යාදිට්ඨිය. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? නත්ති දින්නම් නත්ති ඊතං නත්ති උතං නත්ති සුකට දුක්ඛානං කම්මානං පලං විපාකෝ නත්ති ආයං ලෝකෝ නත්ති පරලෝකෝ කියන මේ දසවස්තුක සම්මාදිට්ඨිය නැතිකම මිත්‍යා දෘෂ්ටිය නීති මිත්‍යා දෘෂ්ටිය. මෙලොවක් නැහැ, පරලොවක් නැහැ, පිම්පව කිරීමෙන් විපාක නැහැ, විශේෂයෙන් අම්ම කියලා කෙනෙක් නැහැ, තාත්තා කියලා කෙනෙක් නැහැ, සමන බ්‍රාහ්මණවරු මේ ජීවිත උපත කරලා සමන බ්‍රාහ්මණවරු නැහැ, මේ ලෝකයක් නැහැ, පරලෝකයක් නැහැ කියලා. මෙන්න මේක තමයි මිත්‍යා දෘෂ්ටිය. ඉන්නකට ඔන්න විස්තර කරනවා මේකෙදි. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨිය. මොකද සම්මාදිට්ඨිය? සම්මාදිට්ඨිය පහන් භික්ඛවේ ද්වයං වදාමි. සම්මාදිට්ඨිය මහන්නේ දෙකක් තියෙනවා. අත්ති භික්ඛවේ සම්මාදිට්ඨිය සාසම පුඤ්ඤභාගය උපදිවිපක්. මහණෙනි, එක සම්මාදිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිතයි පිනට නෙමරු වෙච්ච. කෙලෙස් විපාක තියෙන. එතන කෙලෙස් කියනකොට දැන් අපට මතක් වෙන අකුසල්නි. මුත් කෙලෙස් කියනකොට අපිට උපදි නැත්තම් මේ පැවැත්මකට විපාකයක් තියෙන පිනට නෙමරු වෙච්ච සම්මාදිට්ඨියක් තියෙනවා. අනිත් එක තමයි අතිබික්වේ සම්මාදිට්ඨි අරිය අනාසම ලෝකෝත්තර මග්ගංග. තව සම්මාදිට්ඨියක් තියෙනවා ආර්ය වූ ආශ්‍රවයෙන් තොරව ලෝකෝත්තර මාර්ගයට හේතුවන. කතමාජිබික්වේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගය උපදීවපක්ක. මොකද්ද ආශ්‍රව සහිත පිනට නැඹුරු වෙච්ච මේ සම්මාදිට්ඨිය? ඒ තමයි අත්ති දින්නම් අත්තිටං අත්ති උතං අත්ති සුකට දුක්ඛානම් කම්මානම් පලං විපාකම් කියලා. මේ මෙලවක් තියෙනවා, පරලවක් තියෙනවා, පිම්පව් කිරීමෙන් ඊ අදාළ විපාක තියෙනවා. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා, උපාල් සත්ත්වය ඉන්නවා, ජීවිතාවබෝධක සමන බ්‍රාහ්මණරු ඉන්නවා, මෙලවක් පරලවක් තියෙනවා කියලා. මෙන්න මේ පිළිගැනීම තමයි ලෞකික සම්මාදිට්ඨිය. එතකොට දැන් මේ නිවීම පිණිස හේතු වන පරිස්කාර, නිවීම පිණිස උපකාර වන නැත්නම් රාග ද්වේෂ මෝහ ආදී මේ සියලු අකුසල ධර්මයන් දුරු කිරීම පිණිස යම් ප්‍රතිපදාවක් පුරුදු කරනකොට ඒ ප්‍රතිපදාව තුළ හටගන්න සමාධිය ආර්ය සම්මා සමාධිය බවට පත්වන්නට උපකාර වන අංග හතක් තියෙනවා. ඒ හතේ පළවෙනි එක තමයි මේ විස්තර කරන්නේ. ඒ පළවෙනි අංගේ ලෞකික එක ඒ අංග ලෞකික සම්මාදිට්ඨිය විස්තර කරා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ කතමාජිබික්ඛේ සම්මාදිට්ඨි අරිය අනාසම ලෝකෝත්තර මග්ගක්. මොකද්ද මේ ආර්ය වූ ආශ්‍රව දුරවන ලෝකෝත්තර මාර්ගාංගය? යාකොබ බික්ඛේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගං සමග්ගිනෝ අරිය මග්ගං භාවයතෝ පඤ්ඤාය පඤ්ඤේන්ද්‍රියං පඤ්ඤා බලං ධම්මචි සම්බුද්ධංගෝ සම්මාදිට්ඨි මග්ගංගං අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨි අරියානාසව ලෝකෝත්තර මග්ගංග. මොකද්ද මේ ආර්ය වූ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියන්නේ? ආර්ය සිතක්, ආර්ය සිතක් තියෙන අනාසව ආසව දුර්වණ සිතක් තියෙන ආර්ය මාර්ගයෙන් යුක්ත ආර්ය මාර්ගය භාවිතා කරන කෙනාගේ ප්‍රඥාවක් ඇද්ද? ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද? පඤ්ඤා බලයක් ඇද්ද? ධම්මචි සම්බොජ්ජංගයක් ඇද්ද? මාර්ගාංගයේ සම්මාදිට්ඨියක් ඇද්ද? මෙන්න මේක තමයි සම්මාදිට්ඨිය වෙන්නේ. ආර්ය ලෝකෝත්තර මාර්ගයේ පුරුදු කරන කෙනාගේ සම්මාදිට්ඨිය. සෝ මිත්‍යාදිට්ඨිය පහනාය වායමති සම්මාදිට්ඨිය උපසම්පදාය. ඔහු උත්සාහ කරන්නේ මිත්‍යාදිට්ඨිය දුරු කරගෙන සම්මාදිට්ඨිය උපදවා ගන්න. හැබැයි මෙතන උපදවා ගන්න උත්සාහ කරන සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ස්වාස හෝති සම්මා වායාම. අන්න එතන තියෙන වීරිය තමයි සම්මා වායාම. සෝ සතෝ මිත්‍යාදිට්ඨියෙන් පජහති සතෝ සම්මාදිට්ඨියෙන් උපසම්පඤ්ඤ විහෙරති. ඔහු සිහියෙන් තමයි මේ සම්මාදිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය දුරු කරමින් සම්මාදිට්ඨිය මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය උපදවා ගන්න වාසය කරන්නේ. ස්වාස හෝති සම්මා සති. ඒක තමයි සම්මා සතිය. ඉතී මේ තයෝ ධම්මා සම්මාදිට්ඨි අනුපරිධාවಂತಿ අනුපරිවත්තಂತಿ සේති ඉදං සම්මාදිට්ඨි සම්මා වායාමෝ සම්මා සති. මෙන්න මේ අංග තුන එකටම පවතින දේවල් මොකද්ද? සම්මාදිට්ඨියත් සම්මා වායාමයත් සම්මා සතියත් කියන කාරණාව. දැන් සතිපට්ඨානෙ දහලා තිනවා ආතාපි සම්පජාන සතිමා කියන කාරණාව. එතකොට සිහියත් නුවණත් වීරියත් කියන කාරණාව. ඊළඟට බුදුරණවහන්සේ ඔන්න සම්මා සමාධියට ආර්ය සම්මා සමාධියට හේතු වෙන ප්‍රත්‍ය වෙන අංග හත පැහැදිලි කරනකොට ඒකේ ලෝකෝත්තර මාර්ගයේ සම්මාදිට්ඨිය මෙතන විස්තර කරා. එතකොට මෙතනදී බලන්න කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි දැන් අපි දන්නවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියනකොට දුක්ඛ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ග ඥානං විස්තරේ තියෙනවා. එතකොට මේ දුක්ඛ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ග ඥානං කියන්නේ සම්මාදිට්ඨියට පැමිණිච්ච කෙනා. සම්මාදිට්ඨියට පැමිණිච්ච කෙනාගේ තියෙන නුවණ තමයි දුක්ඛ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ග ඥානං කියන්නේ. මේ සම්මාදිට්ඨිය මේ විදිහට පදනම් වෙලා සම්මාදිට්ඨියෙන් යුක්තව මාර්ගය විස්තර කරන හතිපට්ඨාන සූත්‍රයේ චතුරාර්ය සත්‍ය පබ්බේ ආරෂ්ඨාංග මාර්ගයේ විස්තරයේදී එතන පැහැදිලි කරනවා සම්මාදිට්ඨිය කියන්නේ මේ ඥාන හතරෙන් යුක්ත ස්වභාවය. සම්මා සංකප්පය අව්‍යාපාද අවිහිංසා නික්ඛම්ම සංකප්ප. ඊළඟට ඒ විදිහට සාමාන්‍ය අපි දන්න ආරෂ්ඨාංග මාර්ගයේදී ඒක විස්තර කරනවා. හැබැයි එතන සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය, හැබැයි ඥානයෙන් යුක්තව සම්මාදිට්ඨිය විස්තරේ තියෙන්නේ. මෙතන හැබැයි සම්මාදිට්ඨිය විස්තර කරනවා ඥානය විස්තර කරන්නේ නැහැ. මෙතන විස්තර කරන්නේ ආරිසිත තියෙන අනාසසිත තියෙන ආරේ මාර්ගයේ යුක්තව වාසය කරන කෙනාගේ පඤ්ඤා ඉන්ද්‍රියක් පඤ්ඤා බලයක් ධම්මචි සම්බුද්ධංගයක් ඇද්ද මෙයයි සම්මා දිට්ඨි බවට පත් වෙන්නේ. මේක තමත් තේරුම් ගන්න පුළුවන් සම්මා සංකප්පය විස්තර කරන්නේ කාරණාවෙදී. එතකොට සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? බුදුරණවහන්සේ මේක පැහැදිලි කරනවා. තත්‍ර වික්‍රේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති කතංජ වික්‍රේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති මිච්ඡා සංකප්පං මිච්ඡා සංකප්පෝති පජානාති සම්මා සංකප්පං සම්මා සංකප්පෝති පජානාති යස් සාස හෝති සම්මා දිට්ඨි කතමෝච වික්‍රේ මිච්ඡා සංකප්පෝ. ඔන්න සම්මා දිට්ඨිය හේතු වෙනාම මිච්ඡා සංකප්පයත් සම්මා සංකප්පයත් තේරුම් අරගෙන මිච්ඡා සංකප්පය දුරු කළ සම්මා සංකප්පය ඇති කරගන්න. මිච්ඡා සංකප්ප කියන්නේ මොකද්ද? කාම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියන කල්පනා හත් තුන තමයි මිච්ඡා සංකල්ප වෙන්නේ. එතකොට සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? කතමෝච බික්කේ සම්මා සංකප්පෝ. සම්මා සංකප්පහම් බික්කේ ද්වං වදාම. සම්මා සංකප්ප දෙකක් තියෙනවා. අත්ති බික්කේ සම්මා සංකප්පෝ සාසවා පුඤ්ඤ භාග්‍ය උපදිවිය පක්ඛෝ. එකක් තියෙනවා සම්මා සංකප්පයක් ආශ්‍රව සහිත පින් විපාකයෙන් යුක්තව සිදුවන සම්මා කියනවා. ඊළඟට අනිත් සම්මා සංකප්පය තමයි අරියෝ අනාසවෝ ලෝකුත්තර මග්ගං. ආර්ය වූ ආශ්‍රව දුරවන ලෝකෝත්තර මාර්ගංගෙන් යුක්ත සංකප්පය තමයි අනිත් සම්මා සංකප්පය. මොකද්ද පුණ්‍ය භාගී උපදීපක්ඛා වෙන සම්මා සංකප්පය? නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්ප. මෙන්න මේ සංකප්ප තමයි පුඤ්ඤභාගිය උපදිවිපක්ක පිනට නැඹුරු වෙච්ච ප්‍රඥාන පිණසෙම වෙච්ච සම්මා සංකප්ප බවට පත් වෙන්නේ. එතකොට දැන් මම ඉස්සෙල්ලා පැහැදිලි කරා සතිපට්ඨාන සූත්‍රයේ තුලදී සම්මා දිට්ඨිය දුක්ඛ ඥානං සම්මුදය නිරෝධී මග්ගේ ඥානං මත පදනම් වෙලා විස්තර කරන තැනදී සම්මා සංකප්පය විස්තර කරන්නේ මේ තුන තමයි. මෙතන සම්මා සංකප්පය විස්තර කරන්නේ ලෞකික සම්මා දිට්ඨිය මත පදනම් වෙලා විස්තර කරන තැන තමයි. ලෞකික සම්මා සංකල්පයට දෙ තමයි මේ නික්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන සංකල්ප තුන විස්තර කරන්නේ. ඊළඟට මොකද්ද? කතමෝච බික්කේ සම්මා සංකප්පෝ ආර්ය වනාසව ලෝකෝත්තර මග්ගංග. මොකද්ද මේ ආර්ය වූ ආශ්‍රව දුරවන විදියට වැඩපිළිවෙලක් තියෙන සම්මා සංකප්පය වෙන්නේ? එතන ලස්සන විස්තරයක් තියෙනවා. යෝකෝ බික්කවේ අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගස් සමග්ගින අරිය මග්ගම් භාවයතු තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පන ව්‍යාප්පන චිතසෝ අබිරෝපණ අබිනිරෝපණ වචී සංඛාරෝ අයම් බික්කවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසව ලෝකුත්තරෝ මග්ගංගෝ. මෙතන පැහැදිලි කරනවා මොකද්ද? ආරි සිතින් යුක්ත ආශ්‍රව දුර්ගුණ සිතින් යුක්ත ආර්ය මාර්ගයෙන් යුක්ත කෙනාගේ ආර්ය මාර්ගයේ භාවිතාව යුක්ත කෙනාගේ යම් තර්කයක් ඇද්ද, යම් විතර්කයක් ඇද්ද, යම් සංකල්පයක් ඇද්ද, ඒ දර්ශනයේ පිණිස යොමු කිරීමක් ඇද්ද, වඩවඩවත් යොමු කිරීමක් ඇද්ද, ඒක ඇතුළෙන් විතක් විචාරයක් ඇද්ද? මෙන්න මේකයි කියනවා ලෝකෝත්තර සම්මා සංකප්පය. එතකොට මේක මම අර පැහැදිලි කරු මේ කරුණ ඔක්කොමත් එක ටිකක් ගලපලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ. සතිපට්ඨාන සූත්‍රයේ දුක්ඛ ඥානං මත පදනම් වෙලා සම්මා සංකප්ප විස්තර කරන එකත් ලෞකික සම්මා දිට්ඨිය තුළ මෙතන සම්මා සංකප්ප විස්තර කරන එකත් ඒ වගේම මෙතන ලෝකෝත්තර සම්මා දිට්ඨිය තුළ මේ ඥාන විස්තරයක් නැතුව පඤ්ඤාව පඤ්ඤා බල ධම්මචි සම්බොජ්ජංගේ ආදී ආරිසිත අනාසොච්චිතින යුක්ත කෙනාගේ සම්මා සංකප්පයක් කියන කාරණා සම්බන්ධව අපි හොඳට ගලපලා බලන්න වෙනවා. ඊළඟට මෙතන සීලයේ විස්තර කරනකොට දැන් මේ සම්මා සංකප්ප විස්තර කළා කියනවා. මේ සම්මා සංකප්පය මේ වචී ඊළඟට මේ මිච්ඡා සංකප්ප දුරු කරන්න සම්මා සංකල්ප උපදවා ගන්න වීරියක් කරනවා. ඊළඟට ඒක සම්මා වායාමය, ඒ සඳහා තියෙන සිහිය සම්මා සතිය. ඒ වගේම ඒ විදිහට මේ සම්මා දිට්ඨිය මුල්ල තමයි මේක කරන්නේ. ඒ නිසා මෙන්න මේ අංග තුනත් සම්මා දිට්ඨි සම්මා වායාම සම්මා සති කියන අංග තුනත් මේ සම්මා සංකප්පය තුළ තියෙනවා. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සම්මා දිට්ඨි පූර්වංග වෙලා සම්මා දිට්ඨි මුල් වෙලා මිච්ඡා වාචා දුරු කරලා සම්මා වාචා උපදවා ගන්නවා. එතකොට මෙතන මිච්ඡා වාචා දුරු කරලා සම්මා වාචා උපදවා ගන්නවා කියලා විස්තර කරලා මිච්ඡා වාචා කියන්නේ මොකද්ද? මුසාවාදා, පරුසා වාචා, පිසුනා වාචා, සම්පප්පලාප. ඊළඟට සම්මා වාචා කියන්නේ මොකද්ද? සම්මා වාචා තියෙනවා සම්මා වාචාම් පහම් බික්කේ දුවන් වදම් දෙකක් තියෙනවා. අත්ති බික්කේ සම්මා වාචා සාසවා පුඤ්ඤභාග උපදීවේ පක්කා. එක සම්මා වාචාවක් තියෙනවා ආශ්‍රව සහිතයි පින් විපාකයෙන් යුක්ත දෙයක්. අතිබික්කේ සම්මා වාචා අරියානාසව ලෝකุตතර මග්ගංගා. එක සම්මා වාචායකක් තියෙනවා ආර්ය වූ ආශ්‍රව දුරු කරන විදිහට ලෝකෝත්තර මාර්ගංගයෙන් යුක්ත. එතකොට මොකද්ද පුඤ්ඤභාගිය සම්මා වාචායක? මුසාවාදා වේරමණී, විසුනාය වාචාය වේරමණී, පරුසාය වාචාය වේරමණී, සම්පපලාපා වේරමණී. මුසාවාදා වේරම බොරුවෙන් වළකින එක, කේලම් කීමෙන්, ඉස්සචනකින්, පරුසචන කීමෙන් වළකින එක තමයි ලෞකික සම්මා වාචා වෙන්නේ. එතකොට මේ සම්මා වාචා විස්තරයම තමයි සතිපට්ඨාන සූත්‍රයේ දුක්ඛ ඥානං නිරෝධේ සමුදය මග්ගේ ඥානං විස්තරයට තියෙන සම්මා වාචා තුළ තියෙන්නේ. ඊළඟට මෙතන සම්මා වාචා ආර්ය එක විස්තර කරනකොට අයම් වික්කේ ආර්ය සම්මා වාචා විස්තර කරන්නේ මොකද්ද? යාකෝ යාකෝ වික්කවේ ආර්ය චිත්තස්ස අනාසව චිත්තස්ස ආර්ය මග්ගං සමග්ගිනෝ ආර්ය මග්ගම් භවේතු චතුහි වාචී යුච්චරිතේහි ආරති විරති පටිවිරති වීරමණි. මේ ආර්ය සිතෙන් යුක්ත, ආර්ය අනාස සිතෙන් යුක්ත, ආර්ය මාර්ගයෙන් යුක්ත කෙනාගේ, ආර්ය මාර්ග භාවිතා කරන කෙනාගේ මේ වාචී දුච්චරිතය හතර, වාචී දුච්චරිත හතර දුරු කළා, දුරිම දුරු කළා, අයිම කළා තියෙනවා. මෙන්න මේක කියනවා ආර්ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ගංගේ සම්මා වාචා. මෙතන පැහැදිලි කරන්නේ නැහැ සම්බපලාභ දුරු කරලා, මේ මුසාවාද දුරු කරලා හොඳ එක කරනවා කියලා පැහැදිලි කරන්නේ නැහැ. අතන පැහැදිලි කරනකොට දුරු කරනවා විතරයි වැරදි දෙය. නමුත් හොඳ දෙයක් කරනවා, ඒක පුණ්‍ය භාගය. නමුත් මෙතන හොඳ දෙයක් කරනවා කියන කාරණාව නැහැ. මෙතන තියෙන්නේ ආර්යසිත වඩන කාරණාවත් එක්ක. මේකට ගැලපෙන ලස්සන සූත්‍රයක් තියෙනවා මේ මහා සලායතනික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය 3 තියෙන අවසාන හරිය තියෙනවා මේ. එතනත් මේ විදිහටම ඇස දන්නෝ නම් දකින්නෝ නම් අතහරපින් කියලා මේ විදිහට ආයතන අතහරට දකින්නට විස්තර කරලා මේ දැක්ම තමයි සම්මාදිට්ඨිය. ඒ සඳහා ඒ දකින ඒ අවස්ථාවේ සංකල්පනාව සම්මා සංකප්පේ, වීරිය සම්මා වායාම, සතිය සම්මා සතිය, සමාධිය සම්මා සමාධිය එහෙම විස්තර කළා කියන පුබ්බංගමා පූර්වාංගව සීල සමාධි වාචා කම්මන්තා ජීව පරිසුද්ධ හොති කියලා. එතකොට ඒ අවස්ථාවේ එක සම්මා වාචා සම්මා කම්මන්ත සමාජීවවට ලෝකෝත්තර මාර්ගයෙන් පත්වන්නේ ලෞකික අර අකුසලයේ දුරු කරලා, වැරදිදේ දුරු කරලා, ඒ වගේම හොඳ පුණ්‍ය භාගෙපතත් කලින් කරලා තියෙනවා. ඒ වගේම අකුසලයේ පතත් දුරු කරලා තියෙනවා. මෙතන හවව කරනවා නෙමෙයි. මේ දර්ශනේ දැක්ම තුල එතහාකේ දකින්න සත්‍ය දකින්න ඒ ආරසිතත් එක්ක අර විදිහට අකුසලයකට එන ස්වභාවය නේ සම්පූර්ණ දුරු කරලා තියෙන්නේ. සම්පූර්ණ ඒ කාරණා දුරු කරලා තියෙන්නේ, අකුසල රෙන ස්වභාවයක් නෑ. එතකොට මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා මෙතනදී මේ සම්මා වාචා කියන කාරණාව. ඊළඟට සම්මා කම්මන්ත කියන කාරණාව පැහැදිලි කරනවා. සම්මා කම්මන්ත කියන්නේ මොකද්ද? එතනත් අර විදිහටම සම්මා කම්මන්තයත් දෙකක් තියෙනවා. මිච්ඡා කම්මන්ත කියන්නේ පානාතිපාත, අදින දාන, කාමීසු මිච්ඡාචාර මේ ටික. එතකොට සම්මා කම්මන්තය කියලා කියන්නේ ලෞකික එකයි ලෝකෝත්තර එකයි දෙකයි. ලෞකික කියන විස්තර කරනවා මොකද්ද? පුඤ්ඤභාගිය සම්මා කම්මන්තය කියන්නේ අදින දාන වීරමණී, මේ පානාතිපාත වීරමණී, කාමීසු මිච්ඡාචාර වීරමණී කියන එක ලෞකික සම්මා කම්මන්තය. ලෝකෝත්තර සම්මා සංකප්ප කම්මන්තයේදී අන ආශ්‍රව දුරු වෙන විදිහට ඒ සම්මා කම්මන්තය විස්තර කරනවා. ආරසිත තියෙන අනාශ්‍රව සිතකින් යුක්ත මාර්ගයේ භාවිතා කරන එයාගේ තුන් කාය දුස්චර්ය දුරු වෙලා තියෙනවා. දුනිම්ම දුරු වෙලා. ආරති විරති පටි විරති වීරමණි. මෙන්න මේකට තියෙන වීරිය, මේ දුරු කරන්න තියෙන වීරිය තමයි සම්මා වායාම. ඒ වගේ මේක දුරු කරන්න තියෙන සිහිය සම්මා සතිය, මේ හැම එකටම මුල් වුණ සම්මා දිට්ඨිය. එහෙනම් මේ කාරණා තුන තුලදී සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන කාරණා තුනම තියෙනවා. ඊළඟට සම්මා ආජීව විස්තර කරනකොට මේ විදිහටම විස්තර කරනවා. සම්මා ආජීව තුලත් මිච්ඡා ආජීව, මිච්ඡා ආජීව වශයෙන් දැනගන්නවා. සම්මා ආජීව, සම්මා ආජීව වශයෙන් දැනගෙන මිච්ඡාජ්‍ය දුරු කරනවා. ඒක තමයි සම්මාදිට්ඨිය මුල්ල මේක සිදුවන්නේ. එතකොට මිච්ඡාජීව කියලා කියන්නේ අර කුහණ ලපන නිමිත්තක, ඒ කියන්නේ ඒ විදිහට මිච්ඡාවෙන් විවිධ නිමිති පෙන්වලා හරි ප්‍රවිද්දෙක් හැටියට ගත්තොත් විවිධ නිමිති පෙන්වලා බ්ලාබ අපේක්ෂාවෙන් යම් කිසි විදිහකට නොගැලපෙන දෙයක් කිරීම. ඊළඟට ගිහි කෙනෙකුගේ නම් මිච්ඡාජීව දැන් සාමාන්‍යයෙන් අද ගොඩක් කතා කරන ස්වභාවය තියෙනවානේ. ඊළඟට සම්මාජීව කියනකොට සම්මාජීවයේ දෙකක් පැහැදිලි කරනවා. ඒකෙත් අර මුලින් වාචා කම්මන්ත විස්තර කරා වගේම ඒ දෙකෙන් එකක් පුඤ්ඤභාගිය. පුඤ්ඤභාගිය තමයි මිච්ඡාජීව ප්‍රහාණය කරලා සම්මාජීවයෙන් යුක්ත ජීවිතය ගත කිරීම. ඊළඟට ලෝකෝත්තර කාරණා විස්තර කරනවා. සම්මාජීවය කියන්නේ මොකද්ද? අරියෝ අනාසෝ ලෝකෝත්තර මග්ගංග. ආර්ය චිත්තස්ස අනාස චිත්තස්ස ආර්ය මග්ග සමග්ගිනෝ ආර්ය මග්ගම් භවේතු. මිච්ඡා ආජීව ආර්ති විරති පටිවිරති වේරමණී. මේ මිච්ඡා ආජීව දුරින්ම දුරු කරලා අයින් කරලා සම්පූර්ණයෙන් දුරු කරලා ආර්යසිත වඩන කෙනාගේ අනාස සචිත තියෙන කෙනාගේ මාර්ය මාර්ගයෙන් යුක්ත කෙනාගේ මෙන්න මේ විදිහටයි ඒ මිච්ඡාජීව දුරු වීම තියෙන්නේ. ඒකට සම්මාදිට්ඨි පූර්වංග වුණා. ඒ වගේම සම්මාජීව සම්මාදිට්ඨිය පූර්ණ වෙලා ඒ කරන්නේ එතන වීරිය මිච්ඡාජීව දුරුකරන්න සම්මාජීව උපදවා ගන්න තියෙන වීරිය සම්මා වායාම සිහිය සම්මා සතිය මෙන්න මේ කරුණු තුනම යොමු වෙලා තියෙන්නේ කියලා මෙතන බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ කාරණා හත දැන් මෙතනේ කාරණා හතම කියවුණා පැහැදිලි වුණා. සම්මාදිට්ඨිය පැහැදිලි වුණා, සම්මා සංකල්ප පැහැදිලි වුණා, සම්මා වාචා පැහැදිලි කරා, කම්මන්තය පැහැදිලි කරා, ආජීවය පැහැදිලි කරා. එතකොට එතන තියෙන වායාමයේ හැම එකකටම පැහැදිලි කරා. සම්මා වායාමයෙන් පැහැදිලි කරා, සම්මා සතිය පැහැදිලි කරා. එතන තියෙන සිහියේ හැම දෙයක් කෙරෙහිම තියෙන සිහිය සම්මා සතිය. මෙන්න මේ කාරණා හතින් යුක්ත චිත්ත ඒකාග්‍රතාවය සම්මා සමාධිය. මෙන්න මේ විදිහට අර චිත්ත ඒකාග්‍රතාවයක් අර ඕනම ක්‍රමයකින් අර භාගපියාල සූත්‍රවල පැහැදිලි කරපු ඕනම ක්‍රමයකින් ඒ සමත විපස්සනා ආරෂ්ඨාංග මාර්ගයේ අසුභ සංඥා මරණ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා මේ හැම කාරණාවක් තුළදීම මෙන්න මේ විදිහට අංග වැඩිමින් ඒ චිත්ත ඒකාග්‍රතාව ඇති වෙනවා නම් අන්න ඒක ඒ රාග දේශ මෝහ ඒ වගේම ඊර්ෂ්‍යා මසුරුකම ඊළඟට ප්‍රමාදය සටකපට මායා බව මේ සියලු දේවල්ම දුරවන්නට හේතු වන බව බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් මෙතනදී හිතන්න ඕන ලස්සන කරුණු ගොඩක් මේ දේශනා කරුණු කීපය තුළම ඉස්මතු වුණා. මෙතන මේ සම්මාදිට්ඨිය මුල් කරගෙන ලෝකෝත්තර සම්මාදිට්ඨිය මුල් වෙලා ඒක තුළින් සම්මා වාචා කම්මන්ත ආජීව කාරණාව සම්මා සංකප්ප කියන මේ කරුණු ටික ආරසිත වඩන කෙනාගේ, ඒ කියන්නේ ආරසිතින් යුක්තව ඒ මොහොතේ දැක්මෙන් යුක්තව ඉන්න කෙනාගේ මාර්ගයේ ගැන විස්තරයක් තිබ්බා. ඊළඟට සතිපට්ඨාන සූත්‍රය තුළ සම්මාදිට්ඨිය දුක්ඛ ඥානං පදනම් වෙලා සත්‍ය ඥානෙට පැමිණිච්ච කෙනා පුජ්‍යලයක් හැටියට ඒ පුජ්‍යලයාගේ තුල එතනත් පුඤ්ඤභාග හැටියට වැඩෙනවා. එයා පුරුදු කරන ක්‍රමය අනුව එයාට පුළුවන්කමක් ලැබෙනවා ඒ පුඤ්ඤභාගීය පැත්තට වැඩිච්ච ඒ කුසල් පැත්ත එයාගේ සිහිය නුවණ වීරිය පදනම් කරගෙන ලෝකෝත්තර මාර්ගයේ බවට නැත්නම් නැවත දර්ශනය සත්‍ය දකිමින් ආශ්‍රව දුරවන විදිහට සිත සකස් කරගන්නට එයාගේ අර ඥානීය පදනම් ගලා තියෙන නිසා මේ කාරණා ගැන ටිකක් කතා කරන්න ඕන. මේක ගොඩාක් විස්තර කරන්න පුළුවන් කරුණු ටිකක් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ පැහැදිලි කරපු මේ කාරණා පුරුදු කරනවා නම් යම් කිසි කෙනෙක් මේ සමාධි චිත්ත ඒකාග්‍රතාව ඇති කරගන්නට යම් ක්‍රමයක් උපකාර කරගෙන පුරුදු කරනවා නම් අන්න ඒක මේ රාග ද්වේෂ මෝහ ඒ වගේම සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කරලා නිවීම සාක්ෂාත් කරගන්නට හේතු වෙනවා. ඉතින් ඒ නිසා මේ කරුණා ටික තව දුරටත් කතා කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
සාදු සාදු සාමිනහන්ස වහන්සේ බොහොම හොඳින් පැහැදිලි කළා. ඉතින් මේ ඔබ වහන්සේම පැවසුවා වගේ මෙතන කරුණු විශාල ප්‍රමාණයක් තියෙනවා මං හිතන්නේ හැම පැත්තෙම විස්තර වෙනවා. ඉතින් මං හිතන්නේ ඔබ වහන්සේ විශේෂයෙන් විස්තර කළා මේ ආරියෂ්ටාංගිකේ මාර්ගයේ අංග 8 සම්මා දිට්ඨිය මුල් වෙලා යෙදෙන හැටි දෙආකාරයක් ලෝකෙට ආйти සම්මා දිට්ඨියෙන් කොහොමද වෙන්නේ? ඒ වගේම ලෝකෙන් ඈතර වෙන ලෝකෝත්තර සම්මා දිට්ඨිය මත කොහොමද ඒවා යෙදෙන්නේ? එතකොට මේ රාග ප්‍රියාල වර්ගයෙන් එතකොට මේ රාගය දුරු කරන්න නම් මේක ලෝකෙට ආйти විදිහකටත් යම්කිසි දුරු කිරීමක් මම හිතන්නේ අපි යටපත් කිරීමක් කිව්වොත් හොඳයි කියලා දුරු කිරීමට වඩා ඊළඟට ඒක සම්පූර්ණයෙන් ඉවත් කර කඩා බිඳ දැමීමක් වගේ ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් වෙනවා කියලා මට හිතෙන්නේ. දැන් අපි අපේ මේ පිරිසට මොනවා හරි ගැටලු තියනවා නම් ඉදිරිපත් කරන්න අවස්ථාව දෙමු. කාට හරි සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න. විශේෂයෙන් මම හිතනවා අපි මේ අර ලෝකෙට අයිති දර්ශනයයි ලෝකෝත්තර දර්ශනයයි වෙන වෙන විදිහටම ඒක තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට ඒ ගැටලු මත කරනවා නම් හුඟක් ප්‍රයෝජනවත් වෙයි කියලා. තෙරුවන් සරණයි. දැන් කවුරු හරි ඉදිරිපත් වෙනකන් මම පොඩි ප්‍රශ්නයක් මතු කරන්නම් ස්වාමීන් වහන්ස. දැන් මේකේ ක්‍රම ගොඩාක් කිව්වා අර සමත විපස්සනායෙන් පටන් අරන් ඊළඟට අර ශුන්‍යත සමාධි, ශුන්‍යත අනිමිත්ත අනිහිත, ඊළඟට අර සතර සම්‍යක් ප්‍රදං වීරිය පැත්තෙන්, ඉද්ධිපාද පැත්තෙන්, සතිපට්ඨාන හතර පැත්තෙන් ඔය වගේ ඊළඟට අසුබ සංඥා, මරණ සංඥා, පටික්කුල සංඥා වගේ යන මේ වගේ දේවල් වලින් ඒ වගේම අනුස්සති භාවනාත් එතන පැහැදිලි වුණා. බුද්ධානුස්සති, ධම්මානුස්සති වගේ ඊළඟට පටික්කුල සංඥා. එතකොට මේ අර මූලික මට්ටමේ අපිට සාමාන්‍යයෙන් අර ලෝකෙට අයිති වගේ පේන අසුබ සංඥා වැඩිම නැත්තම් නවසීවතිකේ වැඩිම, පටික්කුලේ වැඩිම නැත්තම් ඒ අනුස්සති භාවනා මට්ටමේදී බුද්ධ ආනුස්සති, ධම්ම ආනුස්සති ඒ වගේ දේවල් ටිකෙත් මේ ආර්ය සම්මාදිට්ඨිය යෙදෙන විදිහට ඒව කෙරෙන විදිහක් තියනවද? නැත්නම් ඒවයි ලෞකික වශයෙන් අපි සමතයක් විදිහට නැත්නම් යටපත් වීමක් විතරද එතන වෙන්නේ? ස්වාමීන් වහන්සේ කර්මයෙන් පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් ඊතන ඇත්තරම අර මම අර මුලින්ම පැහැදිලි කරා මේ සම්මාදිට්ඨිය ඒ කියන කාරණා දැන් ඊතන මුල් කරගෙන සමාධියක් නැති වෙන්නේ ඕනම දෙයකින්. එතකොට මේ සමාධිය ආර්ය වූ සමාධියක්, ආර්ය වූ සම්මා සමාධිය බවට පත් වෙන්නට අර අංග 7 තියෙන්න ඕනේ. ඒ අංග 7කින් තොරව සමාධියක් ඇති වෙනවා. හැබැයි ඒකට අර ඒ අංග 7 සමහර ලෞකික සම්මාදිට්ඨිය මත පදනම් වෙලා නම් ඊට අදාළ තමයි මේ සම්මා සමාධිය. ආර්ය වූ සම්මා සමාධිය ලෝකෝත්තර මාර්ගයට උපකාර වෙන්නේ නම් අර ලෝකෝත්තර සම්මාදිට්ඨිය මත පදනම් වෙනවා. දැන් මේකට ඇත්තරම මේ දේශනාවක් තියෙනවා මේකට තව ලස්සන ওই කාරණාවට ඇත්තරම අනුස්සති සම්බන්ධයෙන්. දැන් අපි අනුස්සති භාවනාව ගැන ගොඩාක් කතා කරනවා. මේ අනුස්සති භාවනාව තුළින් විමුක්තිය කරා තන් නිවීම කරා යමු වෙන විදිහට අනුසති භාවනාව පුරුදු කරන්න පුළුවන් කියන එක සම්බන්ධව ගොඩක් කතා කරනවා. බුදුරණවහන්සේගේ දේශනාවක් තියෙනවා මේකට, මේ මහා නාම සූත්‍රය. අංගුත්තර නිකායේ තියෙන්නේ. ඒකදී පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා, භාග්‍යවතුන් වහන්සේ අහනවා මේ මහා නාම සාක්‍යය, යෝසෝ බන්ති අරිය ශාවකෝ ආගත ඵලෝ විඤ්ඤාත සාසනෝ සෝ කතමේන විහෙරේන බහුලං විහෙරති. ස්වාමීනි මේ මේ ශාසනේ ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවකයා, මේ ශාසනේ ඵලයකට පැමිණි ආගත ඵලෝ විඤ්ඤාත සාසන ශාසනේ දැනගත්ත ඵලයට පැමිණි මේ ආර්ය ශ්‍රාවකයා කුමද්ද බහුල වශයෙන් වාසය කළ යුතුයි. යෝසෝ මහානම ආර්ය ශ්‍රාවකෝ ආගත ඵලෝ විඤ්ඤාත සාසනෝ සෝ ඉමිනා විහෙරේන බහුලං විහෙරති. මෙන්න මේකින් බහුල වශයෙන් වාසය කරන්න කියන. ඉදනහම් මහානාම ආර්ය ශාවක තථාගතයන් අනුස්සරති තිවිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධ උජ්ජජන සම්පන්න සුගතෝ ලෝකේ දුව අනුත්තරෝ ප්‍රසිද්ධම සාරතදමන සම්බුද්ධ භගවා කියලා මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේව අනුස්සරණය කරනවා. එහෙම අනුස්සරණය කරනකොට මොකද වෙන්නේ? නේවස්ස තස්මින් සමයේ රාග පරිවෘත චිත්තං හෝති න දෝෂ පරිවෘත චිත්තං හෝති න මෝහ පරිවෘත චිත්තං හෝති උජුගත මේවස්ස තස්මින් සමේ චිත්තං හෝති. ඔහුගේ ඒ අවස්ථාවේ රාගයෙන් ද්වේෂයෙන් මොහිතයටපත් වෙලා නැහැ, ඍජු වෙලා තියෙන්නේ කියනවා. තථාගතං ආරබ්බ තථාගතයන් වහන්සේට යොමු චිතක් තියෙන්නේ කියනවා. උජුගතස්ස කෝපන මහානාම අරිය ශාවක ලබති අත්ථ වේදා. ඔහු එතකොට ඒකෙන් අර්ථය ලබනවා කියනවා. ලබති ධම්ම වේදන් ධර්මයෙන් ඒකෙන් තේරුම් ගන්නවා කියනවා. ලබති ධම්මූප සංහිතං පාමුජ්ජං. ඔහු ධර්මයෙන් සංසිඳලා ප්‍රමුචිත බව ඇති වෙලා පාමුජ්ජස්ස පීති ජායති, පීති හට අරගෙන පීති මනස්ස කායෝ පස්සම්බති. පස්සම්බ පස්සද්ද කායෝ සුඛං වේදේති. සුඛිනෝ චිත්තං සමාධියති. අයං මුච්චති මහානාම අරිය ශාවකෝ විසමගතාය පජාය සමප්පත්තෝ විහෙරති. මෙන්න මෙහා මෙන්න මේ විදිහට දුරුක මෙහෙම වාසය කරනකොට ඔහු මේ ධම්මසෝතයට බැස ගන්න. මෙතන පැහැදිලි කරන ධම්මසෝතං සමාපන්නෝ ධම්ම පෙරපහට බැසගත්ත කෙනා බුද්ධානුස්සතියෙන් භාවෙති. මෙහෙම බුදුරණවහන්සේ අනුසරණය කරනවා කියලා. මේ විදිහට ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ඊළඟට සීලානුස්සතිය, ඊළඟට ත්‍යාගානුස්සතිය, ඊළඟට දේවතානුස්සතිය, මෙන්න මේ කරුණු සියල්ලංගෙම මේ සමාධිය වඩන ආකාරය පැහැදිලි කරනවා. මෙන්න මේක කියනවා ආර්ය ශ්‍රාවකයා භාවිතා කරන්නේ ආගත ඵලයට පැමිණිච්ච කෙනා. එතකොට මෙතන මෙන්න මෙහෙම භාවිතා කරන කෙනා තමයි සැබෑවටම ආශ්‍රය දුරු කරන්නේ, රාග දේශ මොහ දුරු වෙන්නේ. එතකොට එහෙනම් මෙතන වචනේ සම්පූර්ණයෙන් පැහැදිලි කළම තියෙනවා ආගත ඵල ධම්මසෝතන් නිදාහම් සැදපාඩ බැසගත්ත අන්න එහෙම කෙනා, ඒ දර්ශනයෙන් යුක්ත කෙනා, ඒකත් එක්ක සම්මාදිට්ඨිය ඒ පදනමත් එක්ක යම් කිසි දෙයකින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවද, අන්නේ චිත්ත ඒකාග්‍රතාවයත් එක්ක ආශ්‍රස්සයට බවට පත් වෙනවා. එහෙම නැතුව සාමාන්‍යයෙන් දුරු කරාට මේ යම පුරුදු කරාට ඒකින් පුණ්‍යවාගී පැත්තක් විතරයි වැඩෙන්නේ, ලෝකෝත්තර මාර්ගයක් වැඩෙන්නේ නැහැ. ඉතින් ඒක මේ කරුණු දේශනා මේ ගණනාවෙම අපට ඒක ගොඩක් හොඳට පැහැදිලි කරගන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් තේරුම් ගන්නට ඇති තව මොනවා හරි මේක ගැන තේරුම් ගන්න තියෙනවා නම් අහන්න. තිරවස්සන්න.
හොඳයි, සාදු තිරුවන් සරණයි. එතකොට මේ එතන පැහැදිලි වුණා මං හිතන්නේ ඒක සම්මාදිට්ඨිය ඇතුව ඵලයක් ලැබපු කෙනත් මං හිතන්නේ මේ මූලික භාවනාවල බුද්ධානුස්සති වගේ භාවනාවල යෙදෙනකොට ඒකෙන් චිත්ත ඒකාග්‍රතාවයක් ඇවිල්ලා අර මං හිතන්නේ අර සම්මාදිට්ඨියත් උදව් වෙලා එතනින් එහාට යෑමේ හැකියාවක් තියෙනවා. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය නැතුව ඒකෙන් චිත්ත සමාධියක් ආවොත් ඒ සමාධියම එතනින් එහාට යන්න විදිහක් නැහැ මේ ලෝකෝත්තර දර්ශනේ නැති කෙනෙකුට වගේ. ඉතින් කොහොම වුණත් මේ දෙගොල්ලම මේ අනුස්සති භාවනාත් වඩන එක ප්‍රයෝජනවත් කියන වගේ අදහසක් තමයි ඇති වුනේ. අපේ අනිත් සම්බන්ධ වෙලා ඉන්න අයට ඔය යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ බොහොම ප්‍රශ්නට පැහැදිලිව අපිට විස්තර කළ දුන්න මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨිය අතර තියෙන වෙනස, නම් ස්වාමීන් වහන්සේ මාත් අපිට පැහැදිලි කළ දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ, දැන් මෙහෙම කෙනෙක් සෝතාපන්නව කියලා එයාට තියෙනෝනේ සද්ධානුසාරි වෙලා ධම්මානුසාරි වෙන්න ඕනේ. සද්ධානුසාරී වෙන්න කෙනෙකුට දැන් අපිටම බුදුන් වහන්සේගේ ශ්‍රද්ධාව ඇති කරගන්න උන්වහන්සේගේ ಗುಣ සිහි කරනවා. උන්වහන්සේ බුදු ගුණ සිහි කරනවා, දහමේ ගුණ සිහි කරනවා. එහෙම සිහි කර කර සිටිය ඉඳලා ඉන්න කෙනෙකුට සද්ධානුසාරී වෙන්න පුළුවන්. හැබැයි ඒ සද්ධානුසාරී වෙන එකද ඔය ආරි මාර්ගයට කෙලිම වැටෙන්නේ? එහෙම වෙලා එනවද නැත්නම් එතනත් තියනවද වෙනසක්? එතකොට ඒ විදිහට ගියොත් එහෙම ඉඳලා පුඤ්ඤාම් සංඛාරයක් විතර දෙවේ නැත්නම් ආර්ය මාර්ගයට වැටෙන්න නම් ඒ කෙනාට ඊට වඩා උද්දච්චයක් කළ යුතුද කියලා මට ප්‍රශ්නයක් පැනනවා සාමනාසි. ඒ ගැන පොඩ්ඩක් අපි එහෙමනම් කරන්න ඕනේ මොකක්ද කියලා ඉතින් පොඩ්ඩක් අපි කැහැදිලි කරලා දෙන්න සාමනාසි. සර්වන් සර්ණයි.
තිරුවන් සරණයි. ඒකෙදී දැන් සද්ධානුසාරි කියන වචනයක් භාවිතා කරන එක බුදුගුණ සිහි කරපු දෙයට වැරදි. සද්ධානුසාරි කියන වචනේ ඇතරම චක්කු සූත්‍රයේ තුල එක පැහැදිලි කරනවා. ඇස කන නාසය දිව කය මනස මේවා අනිත්‍ය වශයෙන් ශ්‍රද්ධාවෙන් අදාගන්නේ දෙයයි සද්ධානුසාරි. අරක සද්ධා මත්තම් ප්‍රේම මත්තම්. සද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ කියන්නේ බුදුරන් වහන්සේව ගුණ වශයෙන් කියන්නේ මේ අපට හරියටම දැක්කොත් බුදුරන් වහන්සේ කියලා කියන්නේ බාහිරව කයකින් නැත්නම් බාහිරව පේන ආශ්චර්යකින් දකින්න කෙනා නෙමෙයි. බුදුරන් වහන්සේ කියලා කියන්නේ දහමත් එක්ක දකින්න කෙනා. එතකොට එහෙනම් දහම බුදුරන් වහන්සේ පැහැදිලි කරපු දහම කෙරෙහි ශ්‍රද්ධාව, ඒ දහම කෙරෙහි ශ්‍රද්ධාව ඇති වුණ දවසට තමයි සැබෑවට බුදුරන් වහන්සේ කියන ශ්‍රද්ධාවත් තකයි. අන්න එයා සද්ධානුසාරි වෙලා මාර්ගය යනවා අනිවාර්යයෙන්. අනිත්‍යනාගේ තියෙන්නේ බුදුරන් වහන්සේ කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ගුණවත් උත්තමෙක්. අන්නේ උත්තමයාගේ ගුණ දැන් අපි දකිනවා ආලවක අඟුලිමාලල වගේ දමණය කරා, අකුසල් තියන ඉතුරු කරලා කුසල් පැත්තට යොමු කෙරෙව්වා, ඊළඟට විද්දි ඥාන තියෙනවා, ඊළඟට පුදුම අනුකම්පා සහගත මේවත් එක්ක අපට මේ බුදුරන් වහන්සේට කෙලෙස් හටගන්නේ මොන විදියකින්වත්. මෙන්න මේ විදිහට අපට පුජ්‍යලීකුට පැහැදීමක්. ඒ කියන්නේ ඒ නුවණකින් කියන්නේ අවබෝධයේ ස්වභාවයෙන් නැතුව ඒ පුජ්‍යලයේ මහා ගුණස්කන්ධය පහදින්. ඒක ශ්‍රද්ධා මාත්‍රේ ප්‍රේම මාත්‍රේ. ඒක පුණ්‍ය භාගිය. ඒක අපට මතුමත්යේ සුගතියට හේතු වෙනවා. අතනත් පුණ්‍ය භාගිය තියෙනවා. නමුත් එතන පුණ්‍ය භාගිය පුජ්‍යලයා හැටියට පුණ්‍ය භාගිය වෙලා සසරට එයා මේ ආත්මහත්ති සෝතපන්න සාක්කලයට එක් සැපීපක් ලැබෙනවා. නමුත් එයා අර අනිත්‍ය ස්වභාවය ආයතනයන්ගේ යථාර්ථයේ දකීමත් එක්ක එයාට ඒ පුණ්‍ය භාගයේ පැත්තට වඩා ඉක්මවපු කිසි බුදයක් ඒ ශ්‍රද්ධාව තුළ තියෙනවා. අන්න ඒ එයා එතනින් එහා ශ්‍රද්ධාව පුරුදු කරනකොට අර නුවණ මුල් කරගෙන එතකොට මේ දෙකම එකට කැටි වෙලා පුණ්‍ය භාගියටත් එයාගේ යම වෙනවා. ඒ වගේම අර දැන් පීඨිය ප්‍රමුජිත භාවයට ගන්නවා වැඩිපුර බුදුරණ වහන්සේගේ ඒ සාමාන්‍ය අපි බාහිරව ගුණයේ දකින්නට වඩා මේ ධහම තේරුම් ගැනීමෙන් හටගන්නේ ඒ විදිහට ගුණිය දකිනකොට. එහෙම තමයි සැබෑවට මේ ගුණ නමේම නිවැරදි තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අන්න ඒ විදිහට තේරුම් අරගෙන ඒ ශ්‍රද්ධාව අනිවාර්යෙන් නිවන් මාර්ගට යොමු වෙනවා. ඒක තමයි විමුක්තියේ මාර්ගය බවට පත් වෙන්නේ. එහෙම නැතුව අරක පුණ්‍ය භාගී දෙයක් විතරයි ඒ විදිහට කල්පනා කිරීම තුළින් හටගන්නේ. ඒ අනුත්තරී සියලු දේවල් තුළින්ම සිහිකරණය සියලු දේවල් තුළින්ම ඒ විදිහට තමයි සකස් වෙන්නේ. හැබැයි මේ සියල්ල අපි කළ යුතුයි. මොකද හේතුව මේ ලෞකික සම්මාදිට්ඨියනේ අපිට මූලිකව තියෙන එක. ඒතොර ඒ තුළින් ඉඳලා අපි කර හැකියි කරන්නට ඕනේ. අපි ලෝකෝත්තර දේ ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඇති කරගන්නකොට ඇති කරගත්ත කෙනා එතනින් යටත් ඒක කරන්න ඕනේ. එහෙනම් අපි මුලින් ඉඳලමත් ඒක කරන්නට ඕනේ. කරමින් ලෞකික සම්මාදිට්ඨිය ඇති වෙන විදිහට ඒ පැත්තට යොමු කරමින් ඒකත් එක්කත් මේ ස්වභාවය පුරුදු කරන්නට ඕනේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි අපේ හඳුරන්නේ. දැන් මේ විස්තර වුණ මේ සම්මා සමාධිය මේ කරුණු හතක් පෙරට කොටගෙන ලබා ගන්න ලෝකෝත්තර සම්මා සමාධිය තුල ඒක පරිපූර්ණ වුණාම ඒ අවස්ථාවෙවිලා බොජ්ජංගවල තියෙන සමාධි බොජ්ජංගේද නැත්නම් ඒ එතනින් එහාට අද අපි කතා කරපු අරිත් සූත්‍රයේ වගේ නැවතත් බොජ්ජංග වැඩිවීමෙන් සම්මා ඥාන කරා බොජ්ජංග තියෙන එතනින් එහාටද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න කියනවා අපි හඳුනන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් මෙතන ඇත්තට මේ සූත්‍රයේ දැන් මම අර රාගපීයාල වගේ ටික නිසා සූත්‍ර සම්පූර්ණ චුට්ටකම කිව්වෙත් නෑ. එතනින් අවසානයේ තියෙනවා මේ සම්මාඥාන සම්මාදි මුක්ති කියන කාරණා ටිකත් ඒකත් එක්ක අරහත්ත්වය දක්වාම ඒතර සේක කිනාගේ අංග 8යි ආසේක කිනාගේ අංග 10යිම තියෙනවා කියලා පැහැදිලි කරනවා. එතකොට කොහොමද දැන් අපි දැන් කතා කරනවා ඉද්දි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම ඇත්තටම අපට ප්‍රඥාවෙන් විතරයි වෙන් කරන්න පුළුවන්. මේ බෝධිපාක්ෂික ධර්ම 37ම නිවැරදිව මග වැඩෙනවා නම් ඒ 37 මෙතන කතා කරන්න තියෙනවා. හැබැයි අපි යොමු කරන අපි අපේ නුවණින් යුක්තව අපි යමක් තේරුම් ගන්න යොමු කරනවද ඒකට අනුව තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. බොජ්ජංග වලත් එක එක අංග අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක ප්‍රගුණ කරගෙන, ඒ කියන්නේ ඒකට පිට යොමු කරලා ඒ වෙන වෙනම මේ බොජ්ජංග තේරුම් අරගෙන ඒක වඩන්න පුළුවන්. එතකොට මෙතන සම්මා සමාධිය කියනකොට මේ සියලු දේවල් ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්මවල නැත්නම් ඉන්ද්‍රිය ධර්මවල බොජ්ජංගවල මේ සියලු සමාධිය තෙන් අදාළ වෙනවා. හැබැයි ඒකෙත් සත්‍ය දැකලා අවසානයේදී මේ විද්‍යාය මුක්ති සාක්ෂාත් වෙනකොට එහි සත්‍ය දැකීමෙන් බොජ්ජංග දුරු වෙන විදිහටත් මේ විද්‍යාය මුක්ති සාක්ෂාත් වෙන විදිහට අර අවසාන දක්වාම සිදු වෙන්නට ඕනේ. මොකද ආරෂ්ඨාංග මාර්ගයේ නිවන නෙමෙයිනේ. ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ නිවීමට මග. එතකොට එහෙනම් ඒ මග තුරත් සත්‍ය දකින්නට ඕනේ. සත්‍ය දැක ඒකෙන් අරහත් මාර්ගයේ සිදු වෙන දියක්. ඒකේ සත්‍ය දැකලා අතහැරීම තමයි නිවීම කියන්නේ. මාර්ගයේ කිසිම අංගයක් ඒ සම්මා සමාධියවත් කිසිම අංගයක් නිවීම නෙමෙයි. ඒක මාර්ගය විතරයි. ඉතින් ඒ නිසා නමුත් ඒක බහුල වශයෙන් පුරුදු කරලා ඒක පුරුදු කිරීමත් එක්ක සත්‍ය දැකලා අතහැරීම තමයි ඒක අපි බලෙන් අතහරින දෙයක් නෙමෙයි. ඒක මාර්ගයට ආවට පස්සේ මේ ඒක පුරුදු කිරීමත් එක්ක සිදුවෙන ක්‍රියාවක්. එතනින් පස්සේ අතහැරලා නිවීම සාක්ෂාත් වෙනවා. එතකන් අරක මාර්ගංගයක් හැටියට සියලු දේවල් බුද්ධංග හැම දෙයක්ම මාර්ගයට උපකාරක. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියනකොට අවබෝධයට උපකාරණ අංග සියල්ල. ඒ කිසි දෙයක් අසංකත නැහැ. කිසිම දෙයක් අසංකත නැහැ. සියල්ලම සංකතයි. අසංකතය සාක්ෂාත් වීම පිණිස සංකතයක් ඔස්සේ යන මාර්ගය තමයි අරිෂ්ඨංග මාර්ගය, ලෝකෝත්තර සමාධිත්ව මත පදනම්ගල යන මාර්ගය. ඒ සියල්ලක්ම ඉක්ම වීම නිවීම බවට පත් වෙනවා. ඒක තමයි ඒකට අපට කිසිම පැනවීමක් දාන්න බෑ. අර බුදුරණවහන්සේ රහතන් වහන්සේ ගැන පනවපු මේ පැහැදිලි කරපු කාරණාවලදී ඒ දේශනාවලදී ගොඩක් එක පැහැදිලි වුණා. ඒ අර රහතන් වහන්සේ ගැන කිසි දෙයකින් පනවන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. මේ සියල්ලක්ම මාර්ගයට අදාළ දේවල්. ඉතින් මෙහි සත්‍ය දැකීමෙන් එතනින් එහාට අපි ඒ මාර්ගයේ ඉන්න කෙනා පුරුදු කරන්නට ඕනේ. ඒක සමහරලාවට කෙනෙකුට ඒකයි අර සෝතපන්න කෙනෙක් සමහරු ආත්ම හත සමහරට කල්පය අධ්‍යයයක් වෙන්නත් පුළුවන්. ඊටත් එරිගෙන්නත් පුළුවන්. ඒ සමහර දීර්ඝාසි බ්‍රහ්ම ලෝක වලට ගියට පස්සේ ගොඩක් අවශ්‍ය තියෙනවා. එයාලගේ නුවණ ඒ සිහිය වීරිය ඒ අදාළ මට්ටම් අනුව තමයි එතනින් එහාට මාර්ගය දිනුවේ. දැන් සහම්පති බ්‍රහ්මරාජ්‍ය සරංකන් බ්‍රහ්මරාජ්‍ය එහෙම කියලා කියන්නේ අනාගාමී චුත්තමේ. නමුත් තාම් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. ඒක අපේ බුදුරණවහන්සේගේ ශාසනය වෙච්චයි නෙමෙයි. කාශ්‍යප බුදුරණවහන්සේගේ ශාසනවල විවිධ ශාසනවල මගපල් ලැබපු අය. ඉතින් ඒ නිසා එයාලගේ නුවණ වීරිය සිහිය අනුව තමයි මේ ආරෂ්ඨංග මාර්ගය ඉක්මවල නිවීම සාක්ෂාත් වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඒ ප්‍රශ්න දෙකේදීම මම හිතන්නේ දැන් මුලින් ප්‍රශ්නයක් ආවා සද්ධානුසාරී ධම්මානුසාරී. මොකද මේ මට්ටමට ආවොත් පැහැදිලිව තියෙනවා මේ එයා සෝවාන් නොවි මැරෙන්නේ නැහැයි කියලා සූත්‍රවල. එතන ඒ දැන් ඔබවහන්සේ පැහැදිලි කළා ඒ ශ්‍රද්ධානුසාරී ආර්ය දර්ශනයේ තෙන ශ්‍රද්ධානුසාරී මට්ටම එනකොට අර බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙක් කියලා පුද්ගල හැඟීමෙන් මේ උන්වහන්සේ මෙහෙමයි මේ ගුණ තියෙනවා කියලා එන අවබෝධයට වඩා මේ දැක්මක් තුලින් එන දහම ගැන දැක්මක් තුලින් එන ශ්‍රද්ධාවක් තමයි මෙතන සඳහන් වෙන්නේ කියලා ඒක මම වැරදි නම් නිවැරදි කරන්න සයින්හන්ස. ඒ වගේම මේ දැන් මෙතන මේ බොජ්ජංග ගැන කතා කරද්දිත් එතකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙන මට්ටමක්ද ඒ සද්ධානුසාරී කියන්නේ විශේෂයෙන් සති සම්බොජ්ජංගේවත් ඊළඟට ධම්ම විචේ එන්න ඕන ඒ මට්ටමක්ද එතකොට සද්ධානුසාරී නැත්තම් මේ නියත වශයෙන් ආර්ය මාර්ගයට වැටුණා නැත්තම් මැරෙන්න කලින් සෝවන් වෙනවා කියන මට්ටමකට එන්න පුළුවන් කියන එක පැහැදිලි කරලා දෙන්න. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ එතන ඇත්තටම අපිට බොජ්ජංග තියෙනවද නැද්ද කියන කාරණා එකපාරට කතා කරන්න අමාරුයි. නමුත් ප්‍රකට වෙන්නේ නම් බොජ්ජංග කියන කාරණාව ප්‍රකට විය යුත්තේ සම්මාදිට්ඨියත් එක්ක. නමුත් මෙතන සද්ධානුසාරී කෙනාට ඉන්ද්‍රිය ධර්ම තියෙනවා කියලා පැහැදිලිවම දේශනාවල කීතාගිර සූත්‍රයේම දේශනා කීපයකම තියෙනවා. සද්ධානුසාරී කෙනාට සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහම තියෙනවා කියලා. ඒතර ඉන්ද්‍රිය ධර්ම පහෙන්ම යුක්තව තමයි මේ සද්ධා වටගන්නේ. මේක මාත්‍ර වශයෙන් ඉන්ද්‍රිය පහම තියෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහම. එහෙනම් අනිත් ඒවත් අපට එහෙම නැහැ කියන්න බෑ. නමුත් ප්‍රකට කරගන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. මොකද යාගේ අර ඒ අනිත්‍ය අසකන්නාසි දිවක මනස ආදී අනිත්‍ය වශයෙන් අනිත්‍ය කියලා කියන්නේ ලෝකය දකින අනිත්‍ය නෙමෙයි. බුදුරණවහන්සේ පැහැදිලි කරපු මේ හේතුඵල න්‍යායත් එක්ක මේ සකස් වෙන ක්‍රියාව දැකීමේ අනිත්‍ය ස්වභාවය මෙන්න මේක ශ්‍රද්ධාවෙන් අදාහගන්නට ඔහුට තියෙනත ඕනේ මේ දික්ත්‍යා සුප්පටි විද්‍යා කියන ස්වභාවය දක්වාම. ඒ කියන්නේ එතන අනුලෝම කන්තිය ධම්මනිච්චාන කන්තිය කියලා එහෙම පැහැදිලි කරනවා. මේක අනිච්ච සූත්‍රයේ තියෙනවා. මේ අංගුත්තර නිකායේ 3 පංචක නිපාතේ අනිච්ච කියලා සූත්‍රයක් තියෙනවා. ඒක පැහැදිලි කරනවා මේ අනුලෝම කන්තියට ආව කෙනා තමයි සෝතාපන්න බවට පත් වෙන්නේ. මාර්ගයේ කියන්නේ අනිත්‍ය වශයෙන් හරියට බැසගත්ත කෙනා, අනිත්‍ය ස්වභාවය ශ්‍රද්ධාවෙන් තේරුගත්ත කෙනා, අනුලෝම කන්තියෙන් යුක්ත කෙනා තමයි ඒක තේරුම් අරගෙන සෝතාපන්න වෙන්නේ කියලා විස්තරේ පැහැදිලි කරලා තියෙනවා මේ අනිත්‍ය සූත්‍රයේ. ඊළඟට කීටාගිරි සූත්‍රයේ දේශනා කීපයකම පැහැදිලි කරනවා මේ යම් ප්‍රතිපදාවක් අර ශ්‍රද්ධාවෙන් අහලා කන් නිමාගෙන අහලා ඊළඟට ඒක විමසලා ඊළඟට ඒක දිග්ඥාන කන්තියට ඇවිදිල්ල අනුලෝම කන්තියට ඇවිදිල්ල ඊළඟට ඒක මේ දර්ශනයක් කරා යොමුන ආකාරය. එහෙමනම් අර මේ බුදුරයන් වහන්සේ කියපු කාරණාව නියම ආකාරයෙන්ම හේතුඵල වශයෙන් ඒක සත්‍යයි කියලා තමා තුළින් දැකලා නෙමෙයි තේරුම් අරගෙන. අන්න ඒකයි දිට්ඨියා සුප්පටි විද්‍යා කියන්නේ. දිට්ඨියා සුප්පටි විද්‍යා කියන්නේ සුත ධනය. සුත ධනය කියනකොට මේ අපට සුතේ කියනකොට හෙන්නේ සාමාන්‍යයෙන් දන්නේ මේ අහලා දරාගන්න විතර. නමුත් සුත ධනය කියලා කියන්නේ එක දහම් පදයක් හරි. එක දහම් පදයක් හරි හරියට අහලා සුතා දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්‍යා දක්වා දිනු කරගත කියනවා නම් සුත ධනය කියලා කියන්නේ. මෙන්න මේකෙන් යුක්තව එතකොට ඉතින් දෘෂ්ටි වශයෙන් තමන් ඒක නිරවුල් කරගෙන තියෙන හැබැයි දැකලා නැහැ. දකින්න මහන්සි ගන්න කෙනා තමයි ධම්මානුසාරී. දකින්න කෙනා තමයි සෝතපන්න කෙනා. අන්න ඒක නිරවුල් කරගත්තට පස්සේ එයාට එහෙනම් මේ ගැන ලොකු මේ බුදුරණවහන්සේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. මේක හොයන්නට ඕනේ කියන කාරණාව එයාගේ අභ්‍යන්තරෙත් තියෙනවා. ඒක නිසා තමයි ඒ ඉන්දිය ධර්මات එතන තියෙනවා යම් කිසි මට්ටමකට. එයා මේ සෝතපන්න නොවි කලුඩේ නොකරන්නේ. ඇයි යාට ඒ කියපු කාරණාව ගැන ලොකු වැටහීමක් තියෙනවා. එකේ අනිවාර්යෙන් දකින්න මහන්සි ගන්න. ඉතින් ඒ නිසා මේක මේ සාමාන්‍ය බුදුරණවහන්සේගේ ගුණ කල්පනා කිරීමෙන් විතරක් හටගන්න ශ්‍රද්ධාවක් නෙවෙයි. දහම තේරුම් ගනිමින්, දහම වටහා ගනිමින් ඒ දහම කෙරෙහි හටගන්න, ඒ සත්‍ය දහම කෙරෙහි ඇතිවෙච්ච ශ්‍රද්ධාව ඒක දැක්මකට වඩා වෙනස්. දැක්මක්ම නෙමෙයි, දැකලා නැහැ. නමුත් මේක නිවැරදි බව දෘෂ්ටි වශයෙන් ඍජු කරගත්ත. ඒ කියන්නේ තමන් තුළින් තේරුම් ගත්තා, තමන් දැක්කේ නෑ. ඉතින් මේක අපට මේ මිට වඩා වචන වලින් දෙන්න අමාරුයි මේ කියන කාරණාව. හැබැයි අපි දැන් අපි හිතමු බුදුරණවහන්සේ කියපු ඒ අනිත්‍යයි කියන කාරණාව. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ලෝකයාගේ අනිත්‍ය ස්වභාවය, ලෝකය දක්න අනිත්‍ය ස්වභාවය. ඒක ඕනම කෙනෙක් දන්නවා. බුදුරණවහන්සේ කියන්න ඕනේ නෑ ඒ කාරණාව තේරුම් ගන්න. ඊළඟට දැන් නාම රූපයෙන් මේක හට ගන්න බව, පටිච්චසමුප්පාදයෙන් හට ගන්න බව අපට මේක තේරුම් ගන්න ගොඩක් කල්පනා කරන්න වෙනවා. එතකොට මෙන්න මේ කියපු කාරණා කල්පනා කරලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. අන්න කල්පනා කරලා වටහා ගන්නට ඒ බුදුරණවහන්සේ කියපු දේ හොඳට අහන්නට එනවා. එතකොට අපට මේක නිවැරදි සත්‍ය බව වැටහෙනවා. දැන් අර උදායි සූත්‍රයේම තියෙන අර බුදුරණවහන්සේ මේ කියපු ධහම උඩු යටිකුරු කර කර මං බැලුවා කියන. එතකොට කියනවා මේ ධහම සත්‍යවිච ආකාරය විස්තර කරනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනා තමයි සැබෑටම සෝතපන්න වී කල්ුරියන කරන්නේ. තෙරුවන් සරණයි.
ඒ කියන්නේ ස්වාමීන් වහන්ස, දැන් අපි අනිත්‍ය කියනකොට එක පැත්තකින් මේ හටගත්තු දෙයක් නැති වෙලා යනවා කියන මට්ටමෙන් තව ටිකක් එහාට යන්න තියෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ මේක සංස්කරණයක්. මේ හේතු යෙදෙන හින්දා හටගත්තා, හේතු ඉදුන් නැත්තම් හටගන්න බෑ කියන ඒ ධර්මතාවය දකින මට්ටමක්ද? ඒක තව විදිහකට ඇහුවොත් අර අපි දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ කියන දුකෙන් එහාට ගිහිල්ලා මේක හැම මොහොතකම මේ සංස්කරණයක් නිසා දුකක් කියනවා වගේ, අර ඒක තමන් ප්‍රත්‍යක්ෂ කරලම නෙමෙයි, ඒ වුණාට ඒ වගේ ධර්මයක් මේ දකින්න ඕන කියන මට්ටමකට වගේ දැක්මක් කේමක් වගේ දෙයක්ද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔව් එහෙම දෙයක් තමයි. නැතුව මේ දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා දැන් ඕනම දෙයක් නැති වෙලා යනවා. ඒක අපි කරන නැති වෙලා යනවා. දැන් අපි හිතමු සිතවිල්ලක් ආව නැති වෙලා යනවා. මේ හැම දෙයක්ම එහෙම ස්වභාවයෙන් යුක්තයි. ඊළඟට දැන් අපි සාමාන්‍ය කතා කරන මේ දුක් කියන කාරණා ඕන කෙනෙකුට ප්‍රකටයි මේක. ඉතින් ඒ ස්වභාවය නෙමෙයි මේ හේතුන්ගෙන් හටගන්න ස්වභාවය හොවෙන්නට ඕනේ. ඒක දෘෂ්ටියක් වශයෙන් තමාතුලින් දර්ශනයකට ආව කාරණාව නෙමෙයි. නමුත් ඒක ඒ සංස්කරණ ස්වභාවය නිවැරදිව තේරුම් ගත. ඒකයි සෝතපන්නෝ කලුරේ නොකරන්නේ. දැන් අනික්කෙනා මේ දුක සාමාන්‍ය දුක් දුක් විපරණාම දුක්ේ තේරුම් ගන්නවානේ. ඊළඟට මේ හට කරන්න තියෙනවා කියන ස්වභාවය කෙනෙකුට ප්‍රකටයි. ඒක තේරුම් ගන්න පුළුවන් සාමාන්‍ය මේ ලෞකික සම්මාදිකයත් එක්ක මේකත් එක්ක සිහි යොමු කරගත්තට පස්සේ. ඉතින් ඒ ස්වභාවය නෙමෙයි මෙතන පැහැදිලි කරන්නේ. මේ සංස්කරණය වෙන හැටි අවිද්‍යාපත්‍ය කරගෙන මේ සිදුවෙන ආකාරය දෘෂ්ටි වශයෙන් ඍජු වෙන්නට ඕනේ. ඒක තමා තුළින් තේරුම් ගත්තා දර්ශනයක් නෙමෙයි, තමා තුළින් තේරුම් ගත්තා අන්න ඒකින් ශ්‍රද්ධාව හට ගැනීම තමයි එතන පැහැදිලි කරන්නේ. එහෙම නැතුව නිකන් සාමාන්‍ය අපි ලෝකයේ දකින අනිත්‍යක්වත් දුක්ක්වත් කියන කාරණාව නෙමෙයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ අනිත්‍ය කරුණා කරලා මයික් මියුට් කරගන්න, විශේෂයෙන් සමීර මදුසාන්ගේ මයික් එක මියුට් කරගන්න. මේ තවත් ගැටලු තියනා නම් ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. දිරුදනාට තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේගේ දේශනාවෙන් ප්‍රකාශ වුණා මේ සම්මාදිට්ඨිය කියන තැනදී ඇත්තටම අචල සද්ධාව සම්මාදිට්ඨිය තුළින් එන හරි දැක්මක් තුළින් එන අචල සද්ධාව හරි දැකීමෙන් එන අචල සද්ධාව තමයි සම්මාදිට්ඨියට පැමිණෙන්නේ කියන තැන කියුණා. ඒ කියන්නේ තමන් තුළින් මේ ධර්මයේ දැකීම කියන එක පස්සේ තමයි අචල සද්ධාව කියන එක ඇති වෙන්නේ. ඒ කියන කාරණේ එහෙම නේද කියලා ස්වාමීන් වහන්සේ මම පොඩ්ඩක් පැහැදිලි කරන්නයි කියලා. තෙරුවන් සරණයි.
ඔව් තෙරුවන් සරණයි. ඒක තමයි. දැන් අචල දැන් අපි සෝතාපට්ටි අංග කතා කරනවානේ. ඒතොර සෝතාපන්න කෙනා අතල පිරණ අංග තමයි බුද්ධයේ අවිච්ඡප්පසාද සමන්නාගත ධම්මේ සංඝේ අවිච්ඡප්පසාදී. එතකොට බුදුරන් වහන්සේ ධර්මයේ සංග්‍රහ ගැන අවිච්ඡ ප්‍රසාදේ හටගන්නේ මේ ඒ ධම දැකීමත් එක්ක. මොකද හැබැවටම පොඩ්ඩක් හිතලා බලන්න. දැන් බුදුරජාන් වහන්සේව කියනකොට කොසල් රජුලුවත් බුදුරන් වහන්සේව දැක්කා. සාමාන්‍ය ඇස් දෙකින් විතරක් නෙමෙයි බුදුරන් වහන්සේ කුණ ආශ්චර්ය හැකියාව දැක්කා. නමුත් බුදුරන් වහන්සේව කියන ඒ අපට බාහිරව බුදුරන් වහන්සේගේ තියෙන ගුණස්කන්ධය විද්‍යාලය රූපේ තරක් නෙමෙයි මං කියන්නේ ගුණස්කන්ධය. අපි ගමුකෝ බුදුරණවහන්සේගේ අසහාය ගුණස්කන්ධයක් අපිට වැටහෙනවා. මෙන්න මේක පුජ්‍යලයේ කටින් වටහාගත්ත පමණින් බුදුරණවහන්සේ කියන ස්වභාවය සැබෑටම වැටෙන්නේ නැහැ. දැන් මහාත්‍යපදම සූත්‍රය පැහැදිලි කරනවා සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දකීද යෝ ධම්මං පස්ස සෝ මං පස්සති. යමෙක් ධර්මයේ දකීද ඔහුයි මාව දකින්නේ. බුදුරණවහන්සේව දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ ඒ ධර්ම දැක්කට පස්සේ හරියටම. එතකන් අපි දකින්නේ සාමාන්‍ය ශ්‍රේෂ්ඨ උත්තමයි. ඒ කියන්නේ මේ ලෝකේ අනිත්‍යයෙන් වින් කරන්න බැරි අසාමාන්‍ය පුජ්‍යලෙකින් හැංගීම තියෙනවා. අයි බුදුන් වහන්සේ කියලා කියනවා. නමුත් සැබෑවට බුදුන් වහන්සේ කියන්නේ කියන කාරණාව ඒ ශ්‍රද්ධාව, ඒ පැහැදීම, ඒ අවබෝධයත් එක්ක සත්‍ය දැකීමත් එක්ක හටගන්න පැහැදීමත් තමයි එතනදී තමයි සැබෑවට බුදුන් වහන්සේ කියන ඒ පුජ්‍යලයාගේ නැත්නම් ඒ අපට ලොකුයි ප්‍රකට වෙන බුදුන් වහන්සේගේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න. ඒක තමයි අවිච්ඡ ප්‍රසාදය බවට පත් වෙනවා. ඒ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ මේ ජීවිතේ නෙමෙයි, කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඇයි වෙනස් වෙන්නේ නැත්තේ? ඉතින් තමන් තුළින් දැක්ක සත්‍යය. එහෙන් දැක්ක සත්‍ය දැක්කේ බුදුන් වහන්සේ කියපු වචන ටිකින්. කියලා දුන්න දේ ක්‍රමෙන්. එතකොට නම් කියලා දුන්න ක්‍රමෙන් දැක්කනම් ඒ කෙනාට ඒ ක්‍රමයට කවදාවත් ඒක වැරදි කියලා තමන් හිතන්නේ නැහැ. ඒකයි අවබෝධයෙන්ම සත්‍ය දැකීමෙන්ම හටගන්න ශ්‍රද්ධාව අවිච්ඡ ප්‍රසාදයක් බවට පත් වෙන්නේ. ත්‍රිවස්සරමයි.
තෙරුවන් සරණයි බොහොම පිං ස්වාමීන් වහන්සේ. ඔය එකම දෙයක් කාරණයක් තමයි අන්න දැනගත් කැමති තිරුදනාගේ මහපත සඳහා මේ අනුලෝම ශාන්තියට පැමිණීමේ ඒ ස්වභාවය ඒකේ පැත්තීමේ පීවරවල් මොන වගේ පීවරවල් ටිකක් දිගලා පොඩ්ඩක් විස්තර කරත් හොඳයි කියලා මම හිතනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අනුලෝම කන්තිය, ධම්මනිච්ඡාන කන්තිය, දිට්ටි දිට්ඨා සුප්පට විදව වචන තුනක් දේශනාවේ තියෙනවා. එතකොට දැන් දිට්ඨා සුප්පට විද්දා කියන කාරණාව එන පිළිවෙල තියෙනවා. ශ්‍රද්ධා සුතා අහනවා, දතා ධාරණ කර ගන්නවා, වචසා පරිචිතා වචනී ප්‍රගුණ කරනවා, මනසාන පික්කිතා මනසින් කල්පනා කරනවා. ඊළඟ දිට්ඨා සුප්පට විද්දා. එතකොට අනුලෝම කන්තිය, ධම්මනිච්ඡාන කන්තිය, දිට්ඨා සුප්පට විද්දා මේ කියන කාරණා හැම එකකින්ම කියවෙන්නේ අර බුදුරජාණන් වහන්සේ කියපු මේ දහම නිවැරදි බව තමා තුළින් තේරුම් ගත්ත කියන එක. දැක්කා නෙමෙයි, තේරුම් ගත්තා. එතකොට එහෙනම් අපි පටිච්චසමුප්පාදේ අහනවා. පංචමාස්කන්ධ ගැන අහනවා. මේ අහන කාරණාව අපි සැබෑවටම වචන ටිකක් විතරයි අපි තේරුම් ගන්න. මේක වචන ටික ඉක්මවලා මේකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය මේක කොහොමද මේ විදිහට සිදුවන්නේ? මෙන්න මේක නුවණින් කල්පනා කරන්න ඕනේ. අන නුවණින් ඉමසන්නට ඕනේ. සුසුතේ ලැබතේ පඤ්ඤා අපමත්ව විචක්කන. අහපු ධර්මයේ නුවණින් ඉමසන. නුවණින් ඉමසනකොට මොකද වෙන්නේ? මේක නිවැරදි බව අන්‍යෝන්‍ය වශයෙන් ගැලපෙනවා. ඒක දෘෂ්ටි වශයෙන් ගැලපෙන දියක්. අන අනුලෝම කන්තියේ, ධම්මඥාන කන්තියේ හැබැයි මේ හැම එකක්ම හරියට ගැලපෙන්නට ඕනේ. ඒතර මුද්‍රණවාසී කියප කාරණා නිවැරදි බව අන්න තමාතුලින් තේරුම් ගන්න. හැබැයි දැකලා නැහැ. ඒ විදිහට නිතරම මේක පුරුදු කරනකොට අන්න යම් කිසි දවසක අදාළ සිහිය වීරි නොවන මේරණුවට පස්සේ දර්ශනයක් බවට, දැක්මක් බවට පත් වෙනවා. එදාට කියනවා ධම්මස ඇති වුණා කියලා. ඒතෙක් අරක තේරුම් ගන්න, වටහා ගන්නට නෝණින් කල්පනා කරන්න ඕනේ. ඒක වැටහිච්ච දවසට, ඒක නිවැරදිව ගැලපෙච්ච ගැලපෙනකොට ඒ කරුණ අන්‍යෝන්‍ය වශයෙන් තමාතුලින් නිවැරදිව අපි අහෙන් රූපය දකිනකොට, කණින් ශබ්ද අහනකොට මේ ක්‍රියාවලිය නිවැරදිව තමාතුලින් මේ ප්‍රත්‍ය ස්වභාවය ගැලපෙන එක, අන්න ඒක තමයි අනුලෝම කන්තිය, දිට්ඨි විඥාන කන්තිය, දිට්ඨි සුප්පට විද්දමි කියන සියල්ලටම මෙන්න මේ වැඩපිළිවෙල තමයි තියෙන්නේ. ඉතින් එහෙම අපිට ගැලපෙන ගැලපුණාට පස්සේ අපි ඒක තව තවත් ඒ සත්‍ය දකින්න මහන්සි ගන්නවා. ඒක ධම්මානුසාරී බවට පත් වීම, ඒක දැකීම සෝතාපන්න බවට පත් වීම. ඉතින් මේ කිසි දෙයක් අර පුජ්‍යලේ ගන්න හොයන දෙයක් නෙමෙයි. මේ සත්‍ය වටහා ගන්න, වටහාගත සත්‍ය ස්පර්ශ කරන්න මහන්සි ගන්න එක තමයි මග බවට පත් වෙන්නේ. මම යමකට පත් කරගන්න යනවා නෙමෙයි, මාව යමකට යොමු කරගන්න යනවා නෙමෙයි. කියේපු දහම තේරුම් ගන්නකොට සත්‍ය බව වැටහුණා. වැටහිච්ච සත්‍ය ඒ සත්‍ය තුල ස්පර්ශ කරන්නේ, සත්‍ය තේරුම් ගන්න උත්සාහ කරනවා, සත්‍යයක් දකිනවා. ඒකට අපිට අර ලේබල් එකක් නැත්නම් අපි දැන් අද දෙන වටියට මාර්ගඵල ලබා ගැනීම, මාර්ගඵල දීම එහෙම ස්වභාවයක් අදාළ වෙන්නේ නැහැ. සත්‍යම ගවේෂණය තමයි සිදුවන්නට ඕනෙත්තේ. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ. අර ත්‍රිලක්ෂණය මෙනෙහි කරනකොට ස්වාමීන් වහන්සේ, දැන් ශ්‍රද්ධාව වැඩි පුද්ගලයාත්, සමාධිය වැඩි පුද්ගලයෙකුත්, ප්‍රඥා වැඩි පුද්ගලයන් වශයෙන් අර අනිත්‍ය දුක්ඛ අනාත්මය, අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සනාවත් මේ අනාත්තානුපස්සනාව මේ මෙනෙහි කරමින් ඉන්නකොට අනිත්‍ය විමුක්තිය, අපනිත විමුක්තිය, ශුන්‍යති විමුක්තියට පැමිණි. දැන් ස්වාමීන් වහන්සේ ඒක දැනගන්නේ කොහොමද? පුද්ගලයෙක් දැන් ශ්‍රද්ධාව වැඩි කෙනා, සමාධි වැඩි කෙනා, ප්‍රඥා වැඩි කෙනා කියලා අපි වෙන් කරලා අඳුරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒක ඉතින් අපට එහෙම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක බුදුන් වහන්සේ තමයි ඒ කාරණාව කෙනෙකුට පැහැදිලි කරලා ඒකේ ඒ කෙනාගේ ස්වභාව ඉස්මතු කරන්න පුළුවන්. අපට ඇත්තටම ශ්‍රද්ධාව දැන් අපට සාමාන්‍යයෙන් දන්න වක්කලි ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේ ගැන ලොකු ශ්‍රද්ධාවක් තිබ්බා. ඒ ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේ කිව්වනේ මේ කය ගැන, මේ කුණු කය දකින්න තියෙන දකින්න මේ දැකලා මේ ඇති කරගන්න ඕනේ මේ බුදුරණවහන්සේ දකින්න කියලා ලස්සන විස්තරයක් කරනවානේ වක්කලි ස්වාමීන් වහන්සේ. එතකොට මේ එතනදී බුදුරණන් වහන්සේ අර ධර්ම පැහැදිලි කරන්න ඕන නිසා ඉස්මතු කරපු කාරණා ධර්මය කියන්නේ මොකද්ද කියන එක. එතකොට අපිට තේරුම් ගන්නට ඕනේ මොන දේ වුණත් දැන් ඔය ශ්‍රද්ධාව වැඩි, සමාධිය වැඩි, ප්‍රඥාව වැඩි කියන තුන් දෙනාගේ කොහොමත් ප්‍රඥා ඉන්ද්‍රිය කියන කාරණාව හැමෝගෙම තියෙනවා. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන කාරණා හැමෝගෙම තියෙනවා. සමාධි ඉන්ද්‍රිය කියන කාරණා හැමෝගෙම තියෙනවා. මම ඔකට හැබැයි කලින් දවසක මට මතක හැටියට මම විස්තරේකුත් කරාද කොහෙද මේ දැන් සරකාණි නෙමෙයි මේ ඉසිදත්ත පුරාණ. මෙන්න මේ දෙන්න ගේ වෙනස සම්බන්ධයෙන් ඉසිදත්ත පුරාණ දෙන්න ඉසිදත්තයි පුරාණයි දෙන්නම සකදාගාන. හැබැයි එක්කෙනෙක්ගේ සීලයෙන් වැඩි, එක්කෙනෙක් ප්‍රඥාවෙන් වැඩි. නමුත් බාහිරින් පුජ්‍යලයක් හැටියට තමයි එක්කෙනෙක්ගේ සීලය වැඩි එක්කෙනෙක්ගේ ප්‍රඥාව වැඩි පුජ්‍යලයක් හැටියට. නමුත් සකදාගාමි වෙච්ච දෙන්නගෙම මාර්ගය තුලදී සකදාගාමි බවට පත් වෙන්නට අවශ්‍ය මේ ශ්‍රද්ධා විදිහ තමයි ප්‍රඥා කියන මේ සියලු දේවල් එකම විදිහට වැඩෙන්නට ඕනේ. ඒක වැඩෙන්නට හේතු කරගන්න ඇරයාගේ වැඩි අංගෙන් පුජ්‍යලයාගේ. එයාගේ සීලයේ කියන අංගෙන් එක්කෙනෙක්. අනෙත් එක්කෙනා ප්‍රඥාව කියන අංගෙන්. ඒ වගේ තමන්ට වැඩි අංගෙන් හැබැයි අර කරුණටක වැඩෙන්නට ඕනේ. කෙනෙකුට ශ්‍රද්ධාවෙන් ඇති වෙච්ච ඒ ශ්‍රද්ධාව නම් අවිල්ලා අහලා බුදුරණාහි කෙරේ ශ්‍රද්ධාව එතුණාට පස්සේ ඒක පෙරදරි කරගෙන එයා මේ බුදුරණාහි කියපු ධර්ම තේරුම් ගන්න උත්සාහ කරනවා. චිත්ත ඒකාග්‍රතාවය මුල් කරන් තේරුම් ගන්න උත්සාහ කරනවා. ඊළඟට විමසන්න කල්පනා කරන්න පුළුවන් කෙනා ඒක මුල් කරන් තේරුම් ගන්න උත්සාහ කරනවා. එතකොට කවුරු ගියත් හැමෝටම ඉන්ද්‍රිය ධර්ම හැටියට මේ සියලු දේවල් පිළිගන්නට ඕන. ශ්‍රද්ධාවත් ඒ සමාධියත් ප්‍රඥාවත් කියන සියල්ලක් පිළිගන්න. එනනම් සියල්ලක් පිළිගන්නට ඒ ධර්ම තේරුම් ගන්නට වෙනවා. දැන් අර අංගුත්තරනික සංයුත්තන එකයි ආපන කියලා සූත්‍රයක් තියෙනවා. ඒකේ පැහැදිලි කරනවා මේ ශ්‍රද්ධාව කියලා අභිශ්‍රද්ධාව දෙකක්. එක ශ්‍රද්ධාව තමයි බුදුරණවහන්සේ මුලින්ම බුදුරණවහන්සේ ගැන ගුණ වශයෙන් පහදිනවා. ගුණ වශයෙන් බුදුරණවහන්සේ ගැන නොසෙල්ලන, ඒ කියන්නේ ඒක අසාමාන්‍ය පැහැදීම. ඒ පැහැදීම මුල් කරගෙන ධර්මය අහලා ඒක දකින්න මහන්සිය අරගෙන ප්‍රඥා ඇතුළට පස්සේ ශ්‍රද්ධාව කටගෙන ඒකට අභිශ්‍රද්ධාව කියලා කියනවා. මෙන්න මේ ශ්‍රද්ධාව තමයි සැබෑවටම අර මාර්ගයේ තුල හටගන්න ශ්‍රද්ධා. ඒක ඔක්කොටම පොදුයි. ඒක නමුත් අර පුජ්‍යලේ හැටියට එකින් එක්කනට වෙනස් අංග තියෙනවා. කොච්චර වෙනස් අංග තිබුණත් එයා ඒක මුල් කරගෙන අර ධහම තේරුම් ගන්න වැඩපිළිවෙල පුරුදු කරන්නට වෙනවා. ඒතර අනිත්‍ය දුක්ඛනාත්ම තුලදී මේ ශුන්‍යතා අපනිහත අනිමිත්ත කියන මේ සමාධි වැඩෙන්නේ ඒ වැඩෙන සමාධිය අපට මොකද්ද කියන කාරණාව අපි හොයනවනේ. මේ ඇත්තටම අනිත්‍ය දර්ශනයේදී අපි මේ සකස් කරගන්න ලෝකයේ සකස් වීම දකිනකොට නිමිත්තක් ගොඩනගින් නැති ස්වභාවයක් මිසක් අපි නිමිත්තක් නැති ස්වභාවයක් ස්පර්ශ කරා නම් එතන නිමිත්ත නැති ස්පර්ශය තියෙනවා. අනිමිත්‍ය කියන නිමිත්ත නැති නිමිත්තක් මට තියෙනවා. ඒක අපට අහුවෙන්නේ නැහැ. සත්‍ය දකිනකොට අන්න එතන නිමිත්තක් ගොඩනගින්නේ. ඉතින් මෙන්න මේ විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දකිනකොට ඒ දැකීම ඒ මූල ආරම්භය වෙන්නේ මේ අනිත්‍ය නැත්නම් මේ හේතුඵලය මේ සංස්කරණය වෙන එක තේරුම් ගැනීම. එතකොට එනම් මේ දර්ශනය නැත්නම් මේ ඇස කන නාසය දිවකය මනසෙහි යථාර්ථය දැකීම මෙන්න මේ දැකීමත් එක්ක මේ සමාධි මේ විමුක්ස ගොඩනගිලා ඒ විමුක්ස හේතු කරගෙන ඒක විමුක්තිය නිවීම දක්වා ඒ කාරණාව යොමු වෙනවා. ඉතින් මේ අර මොන අංගය කුමක් මුල් වුණත් පුජ්‍යලානුබද්ධව ඒ හැමෝටම මේ සියලු මාර්ගයට උපකාරවන අංග දිනු වෙනට ඕනේ. ඒ සියල්ලම වැඩෙන්නට ඕනේ. ඒක වැඩෙන්නට අරක උපකාර කර ගැනීමක් තමයි ඒ තමන්ට පුජ්‍යලයට ප්‍රකට වෙන කාරණාවෙන් සිදු කරගන්නේ. තෙරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
පෙරවන් සරණයි ස්වාමීන් වහන්සේ. ප්‍රශ්නෙට උත්තරේ දෙද්දී ත්‍රිලක්ෂණය ගැන මෙනෙහි කරද්දී මට හිතුණා ඔබ වහන්සේ තව ටිකක් අපට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හොඳයි කියලා. මොකද අපිට දැන් අහන්න ලැබෙනවා දැන් සමහර පිරිස් එක්ක කතා කරද්දී මම වඩන්නේ අනත්ත් නැත්නම් අනාත්ම සංඥාව. එතකොට දැන් ඒගොල්ලෝ ගැන අහලා බැලුවහම සමහර විට පේනවා රූපයක් තියෙනවා ඒක මට පාලනය කරන්න බෑ කියන පාලනය කරන්න බැරි හින්දා අනාත්මයි කියලා. එහෙම දකින එකේ අඩුවක් තියනවාද නැත්නම් තව විදිහක් තියනවාද මේකේ මේ අනිත්‍ය දැකලා දුක ගැන යම් අවබෝධයක් ඇවිල්ලා අනාත්මය අවබෝධ වෙනවා කියන විදිහට, එහෙම නැත්නම් ගැලින්ම අර කියන විදිහේ අනාත්මයක්ද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කියලා මේ පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ එතන ඇත්තටම මේ ඒ කාරණාව ගොඩක් වැදගත්. බුදුරජාණන් වහන්සේ අනාත්මය දකින්න නෙමෙයි ඉස්සලාම කියන අනිත්‍ය දකින්න. අනිත්‍ය දකින්න කෙනාගේ අනාත්මය පිහිටනවා. ඒක දේශනා කීපයකම තියෙනවා. අනාත්මය දකින්නේ මම. ඔය සියලුම දෙන අනාත්මය හැටියට මගේ වශයෙන් පවත්වන්න බැරි මම දකින අනාත්මය. දැන් සබ්බාසෝති පැහැදිලි කරනවා ආත්මය කියන අනාත්මය හඳුනා ගන්න හැටි. ඒ ආත්මය කියන අනාත්මයක් හඳුනා ගැනීම. අනාත්මය නියමාකාරයෙන් අනාත්ම ස්වභාවය තේරුම් ගන්නේ අනිත්‍යත් එක්ක. අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ලක්ෂණ තුන මූලිකව අනිත්‍ය ස්වභාවයත් එක්ක තමයි මේ හැම දෙයක්ම ඇති වෙන්නේ. එහෙම නැතුව කවදාවත් කෙනෙකුට අනාත්මය තරක් වඩන්න බෑ. ඒක අර උදායි සූත්‍රයේ උදාන සූත්‍රයේ මට මතක සංවිතනිකයි තුනේ නෝචස්ස නෝචමේසියා කියලා අර මම කියලා දෙයක් නැති බව ප්‍රකට කරගෙන සමාධියක් කරනවා. ඒක තමයි මේ ලෝකයේ තියෙන උත්තරීතර සමාධිය. බාහිර ලෝකෝත්තර මාර්ගයේ බාහිර තියෙන ශ්‍රේෂ්ඨම සමාධිය තමයි මම කියලා දෙයක් නැති බව මුල් කරගෙන හටගන්න සමාධිය. හැබැයි ඒක ලෝකෝත්තර මාර්ගයෙන් බාහිර. මොකද ඒක ශ්‍රේෂ්ඨ සමාධියක් වෙන්නේ ලෝකෝත්තර මාර්ගයෙන් බාහිර. එහෙම කල්පනා කරන කෙනාට රාග දේශත් එක්ක හැප්පීමක් ඇතිවන්නේ නැහැ. නමුත් යා ඊට අදාළ ලෝකයකට ගිහිල්ලා හපව වෙනවා. අතන දකින්නේ මාර්ගය තුළදී මම දකින අනාත්මයක් නෙමෙයි. එතන දකින්නේ අනිත්‍ය ස්වභාවය දකින, මෙතන මම කියලා ගැනීමක් නැති බව. අනාත්මය කියලා කියන්නේ දැන් ඔක හොඳ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ අපි නිතර අහන ගාථා තුනක් තියෙනවා. සබ්බේ සංඛාර අනිච්චා, සබ්බේ සංඛාර දුක්ඛා කියලා, ඊළඟට සබ්බේ ධම්මා අනාත්තා කියලා. එතකොට මේ අද අර විදිහට දකින්නේ ධම්මා අනාත්තා කියන එක නෙමෙයි සංඛාර අනාත්තා. සංඛාර කියන න්‍යායක් එක්ක දකින්නේ. ඒ කියන්නේ ඇත්තනම මේ මම සකස් කරගත්තදී මම නැහැ කියලා හිතනවා. මම සකස් කරගත්ත දේ තියෙන දේ මම නැහැ කියලා හිතනවා. දැන් සබ්බේ සංඛාරා අනිත්‍ය වශයෙන් දකිනකොට ඒ සංස්කරණය තුළ මම කියලා දෙයක් ගැනීම සුදුසු නැහැ. එහෙම දෙයක් එතන අදාළ නැහැ. ඒකයි ඒ ස්වභාවය තුළ අනාත්මයි ආත්මයි කියලා ගන්නට බෑ. එහෙම නැතුව මේ ඇතිවෙච්ච දේ මගේ නෙවෙයි කියලා හිතන එක නෙමෙයි. මගේ නෙවේ කියන කාරණාව නොවේ අනාත්මය. මම නොවෙනම් මගේ නෙවේ වෙන්නට ඕන. දැන් මගේ නෙවේ කියන එකනේ ගොඩක් හිතන්නේ. ඔක තියෙනවා අදිමුත්ත තේරගත්තා. මමත්තං සෝ අසංවින්දං නත්ති මේතින සෝචති. මම කියලා දෙයක් නොලැබෙන කල්ලි මගේ දැන් හිතුණා කියලා සෝක් කරන දෙයක් නෑ කියනවා. අර මරණයේ ඉදිරියේදී මේ අදිමුත්ත රහතන් වහන්සේ කියන්නේ. ඉතින් මම කියලා දෙයක් නොලැබෙන කොටයි මගේ කියලා දෙයක් නැති විය යුත්තේ. දැන් අපි මම ඉද්දි මගේ දේ මේ මට ඕන විදිහට පවත්වන්න බැහැ නැත්නම් මේක මගේ නෙවෙයි කියලා හිතුවා කියලා වැඩක් නැහැ. ඒක ලෞකික මාර්ගයක්මයි. මූලිකව දැකිය යුත්තේ මම නොවන වග. මම නොවෙන්නේ අනිත්‍ය ස්වභාවය, මේ සංස්කරණ ස්වභාවය නියමාකාරයෙන් දැකපු තැනදී තමයි අනාත්මය කියන කාරණා ප්‍රකට වෙන්නේ. එතෙක් අනාත්මය ප්‍රකට කරගන්න ගියොත් අපිට සංකල්ප වශයෙන් සත්‍යයක් නැහැ, පුජ්‍යලයක් නැහැ, මම කියලා දෙයක් නැහැ කියලා සංකල්පයක් ඇති වීවි. ඒ සංකල්පය තමන්ට ඇති වෙච්ච බව තමන්ට නොහැටෙහි වැටහින් නැතුව ඒ සංකල්පය තුළින් ලෝකේ අපට ප්‍රකට කෙලෙස් දුරු කරගෙන වාසය කරන්න පුළුවන් වෙයි. මොහොහෙ දුරු වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අර මූලිකව මේ පරිඤ්ඤය පිරිසින් දකින්න අවශ්‍ය. දුක තියෙන්නේ පිරිසින් දකින්න. දුක කොහොමද මේක ඇති වෙන්නේ කියන කාරණාව හොයන්න. මෙන්න මේක අපි හෙව්වනම් එතකොට අපට අහුවෙන්නේ මේ සකස් වීම. ඒ සකස් වීම අහුවෙච්ච තැනදී අන්න එතන ආත්මයක් කියලා දෙයක් නැති බව වටහා ගැනීමක් තියෙනවා. එහෙම නැතුව අපි දකින්නේ ආත්මයක් නැහැ කියන කාරණාව මම දකින ස්වභාවයක්මයි ඒ අනාත්මයි කියන හැඟීම. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ ඒක තව පොඩ්ඩක් අපිට උදාහරණයක් කරන් පැහැදිලි කළොත්, මොකද මේ හුඟක් කාලවට දැන් අපි එහෙනවා, දැන් ඇස අනිත්‍යයි, මේ ඇස වෙනස් වෙලා යනවා, ඒ නිසා දුකයි, ඒක ඒ නිසා අපිට පාලනය කරන්න බැරි හින්දා අනාත්මයි. නැත්නම් ශරීරය වෙනස් වෙලා යනවා, ශරීරේ මත වුණ විදිහට තියා ගන්න බෑ, ඒ හින්දා අනාත්මයි. දතන්නේ වගේ උදාහරණයක් ගත්තොත් අපි කොහොමද මේ අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය දකින්නේ කියලා ඒ ප්‍රායෝගිකව බලන හැටිය පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. දැන් ඒ කරපු විස්තරේට අර සාමාන්‍ය කෙනා දකින්න න්‍යාය තමයි ඒ කියන්නේ අපිට මේ ගොඩනැගිච්චදී මට ඕන විදිහට පවත්වන්න බැරි ස්වභාවයේ. එතකොට ඇත්තට මේ කියමන තුලම අපිට හොඳට කල්පනා කරලා බැලුවොත් මම කියන ස්වභාවය එතන තියෙනවා. මම ඉන්න නිසා තමයි මට පවත්වන්න බැරි කියන කාරණාව. අපි දැන් ඇහෙන් රූපයක් දකිනකොට මේ හේතුඵල ක්‍රියාකාරීත්වය. දැන් අපි ඇහෙන් රූපයක් දකින තැනදී අපට තියෙන්නේ මොකද්ද? අපි දකින්නේ මගේ ඇහෙන් රූපේ දැක්කා කියලා. මගේ හැඩ රූපේ පේනවා කියලා. මේක තමයි ලෝකය දකින්නේ. ඒතර කල්පනා කරනවා මේ රූපය අනිත්‍ය දෙයක්, මට ආයත නැති දෙයක්. මේ මගේ ඇහත් අනිත්‍ය දෙයක්, මට ආයත දෙයක්. සමාලලාට තවත් කල්පනා කරන්න පුළුවන් මේ ඇහැ නාම රූපයෙන් හටගත් දෙයක් කියලා. අපි කොහොම හරි කල්පනා කරලා අපට පුළුවන්කමක් ලැබෙනවා ඒ කල්පනා කිරීමෙන් රාගය දේශයේ මැඩගෙන ඉන්න. ඒ වුණාට අපට අහුනේ නැහැ මේ ඇසත් රූපයත් විඥානයත් ඇති කල්ලි මේ දැක්ම ඇති වෙච්ච බව. දැන් ඇසත් රූපයත් විඥානයත් කියන මේ තුන ඇති වෙච්ච කල්ලි දැක්ම ඇති වෙන්නේ, ඒ දැකීම හටගන්නට හේතු වන්නේ අපි ඒ විදිහට නොදකපු නිසා ඇහැ තියෙනවා රූපේ තියෙනවා කියලා අරගෙන මේ රූපේ තේරුම් ගන්න, තිවිච්ච රූපේ තේරුම් ගන්න මනසින් දක්වන විතරකයක් ඔස්සේ. තිවිච්ච රූපේ තේරුම් ගන්න දක්වන විතරකයක් ඔස්සේ. එතකොට අපි තිවිච්ච රූපේ තමයි බෙදලා බලන්නේ තිබුණ ඇහෙන්. නමුත් නිවැරදිව චක්කුංච පජානාති රූපේච පජානාති යංච හදු බයං පටිච්චුප්පදි සංවජන් සංච පජානාති කියන මෙන්න මේ කාරණාව හරියටම වටහා ගන්නට අපට විතරකකින් විතරක් බෑ. ඒකයි ගොඩක් මේ තියෙන්නේ. අපි අර මූලික වන්න සාමාන්‍ය මස් හැයි බාහිර රූපය කල්පනා කරලා අයින් කළා දානවා. ඊළඟට නාම රූපයෙන් හටගත්තේ හැ කියලා කල්පනා කරලා එහෙමත් අයින් කළා දානවා. ඒක විතරකයක් විතරයි. ඒ විතරකයකින් විතරක් හැබෑවටම හැකියාවක් ලැබෙන්නේ නෑ මේ වැඩපිළිවෙල තේරුම් ගන්න. එහෙමනම් මෙන්න මේ බුදුරණවහන්සේ පැහැදිලි කරපු විදිහට මේ පටිච්චසමුප්පාදය සිදුවෙන ආකාරය ඒ දැනගත්ත අහපු ඒ දහම් කාරණාව නිවැරදිව තේරුම් අරගෙන ඊට අනුව කල්පනා කරන්න වෙනවා. ඒ කල්පනා කිරීමේදී අපි තුල ගොඩනැගෙන අංගයක් තමයි ඒ විමසීමත් එක්ක ප්‍රඥාව කියන අංගය. ඒ විචක්ෂණයත් එක්ක ගොඩනැගෙන දෙයක් තමයි ප්‍රඥාව කියන අංගය. එතකොට මේ ප්‍රඥාව කියන අංගයෙන් නිවැරදිව ඒක ඇති වෙච්ච දවසට මේ මම කියන ක්‍රියාවලියකින් තොරව අවිද්‍යා පදනම නිසා ඇසත් රූපයත් විඥානයත් ඇති කල්ලි දැක්මක් ඇති වෙලා ඒ දැක්ම දැක්මකින් බව නොහික්මන නිසා දකින දෙයක් ඇති බව දකින මට වැටහීමත් එක්ක දකින දේ තේරුම් ගන්න අපි දක්වන කල්පනා කිරිල්ලක් බව අර හේතුඵල න්‍යායත් එක්ක අහුවෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට අපට ගොඩ නැගුණ ලෝකෙහි අපි සත්‍ය හොයනවා නම් ඒ න්‍යාය මත පදනම් වෙලා අපි හොයන්නේ එතකොට මේ ගොඩ නැගිච්ච මේ සකස් වෙච්ච නැත්නම් ඇහෙන් දැකපු රූපය නැත්නම් කනට අහපු ශබ්දය එහෙම නැත්නම් අපි මනසින් හිතපු මේ කාරණාව ඇති වුණේ කොහොමද? කොහෙන්ද මේක කොහොමද හටගත්තේ? එතකොට හටගත් ආකාරය බුදුරණවහන්සේ කියපු න්‍යාය නිරවුල්ව තේරුම් අරගෙන ඒ න්‍යායට මේක ගලපනකොට ඒ ගැළපීමත් එක්ක මෙන්න මේක ඇති වෙච්ච ආකාරයේ විචක්ෂණයක් ඔස්සේ යනවා. මේක ඇති වෙන්නේ කොහොමද කියලා. එතකොට මේ පටිච්චසම්පාද එකින් එක අංග ඒ දිට්ඨියස උපටිවිදන්ත අනුලෝම කන්ති දිට්ඨි ඥාන කන්තියට අනුව මේ කාරණාව වටහා ගන්න උත්සාහ කරන මොකද වෙන්නේ? එතන දකින්න නුවණ ක්‍රමානුකූලව දුක්ඛ ඥානං නිරෝධ ඥානං සමුදය ඥානං මග්ගේ ඥානං කියන ස්වභාවය දක්වා මෝරනවා. එතකොට අඥානකම මත ගොඩනැගිච්ච ස්වභාවය ඥානය හට ගැනීමත් එක්ක අන්න මේ නියමාකාරයෙන් අවිද්‍යා සංඛාර පදනම් කරගෙන අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන මෙන්න මේ ක්‍රියාව අන්‍යෝන්‍යපත්‍ය වශයෙන් මොහොතක් හෝ කාලයක් හෝ පැනවීමක් අදාළ නැතුව මොහොතක් කාලයක් කියන මේ හැම දෙයක්ම පැනවෙන්නේ පුජ්ජලයක් එක්කමයි. අපි මේක ගොඩාක් නොසිතන කාරණාවක්. අපි ගොඩක් වෙලාවට එක වෙලාවකට හිතනවා මේ ලොකු ජීවිතයක්. තව වෙලාවකට හිතන මොහොතක ජීවිතයක්. මේ හැම දෙයක්ම තියෙන්නේ මම පණවන පැනවීම. මේ හේතුප්‍රත්‍ය සිදුවෙන ආකාරය අපි හරියට කල්පනා කරොත් එහෙම ඒ කල්පනා කරන න්‍යාය තමයි දුක්ඛ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ගි ඥානං කියන ස්වභාවයටපත් වෙන්නේ. එතකොට එහෙනම් අඥානකමින් ගොඩනැගිච්ච ස්වභාවය ඥානි හටගන්නකොට අන්න දැනගන්නවා අසත් රූපයත් විඥානියත් කියලා. මේ අපි අසත්‍ය මත සත්‍ය නොදැකීම පදනම් මත අසත් රූපයත් විඥානියත් කියලා මේ තුනක් එකතු කරගෙන ඒ එකතු වීම නිසා අපට රූපය තියෙනවා කියලා ගත්ත රූපය ඔස්සේ මේක තමයි මේ මම දැක්කේ කියලා මානසිකව සංකල්පනා ඔස්සේ වටහාගෙන යන වැඩපිළිවෙලක් තමයි මේ ලෝකේ සකස් වෙන්නේ කියන එක අන්න තේරුම් ගන්න පුළුවන්. එතකොට හැබැයි දුරුනේ රූපයවත් නැත්නම් මානසික සංකල්පයවත් නැත්නම් නාම රූප කියන කතන්දර කිසි දෙයක් නෙමෙයි. අපිට ඒ විදිහට අපි දුරුණා කියලා අපි ගන්නෙ අපි ඒවා තියෙනවා කියලා ගැනීමත් එක්ක. ඒකයි අර නාම රූපයෙන් හටගත්ත හැකි අපි සංකල්පනාවක් විතරක් දාන්නේ. අපි මේක අහුනා නම් අවිද්‍යාව මත නෙමෙයි මේ සියල්ලම තිබුණු බව. එහෙනම් අවිද්‍යාව දුරු වීම තමයි අවිද්‍යාව පදනමින් සකස් වෙච්ච සියල්ලම සකස් නොවීමට හේතුව. අන්න එතකොට සකස් නොවන කාරණාව නිවැරදිව තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේක ප්‍රමාණවත්ද කියලා බලන්න කල්පනා කරලා තවදුරටත් තේරුම් ගන්න ඕනේ නම් තව ටිකක් බලමු ඒ ගැන කල්පනා කරලා. මේ විදිහට අපි ටිකක් තව දුරට කල්පනා කරොත් අපිට මේ ගැන තව ගොඩක් තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙවි. තෙරුවන් සරණයි.
බොහොම පිං ස්වාමීන් වහන්සේ තව පැහැදිලි නැත්තම් මම හිතන්නේ අනිත් අය ප්‍රශ්න කරයි. තෙරුවන් සරණයි ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව් ඉදිරිපත් කරන්න ප්‍රශ්නේ.
ඔව් ඒ කලින් කතා කරපු එක ගැනම දැන් සමුදය අවබෝධ වෙන තැනම නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ ඒ චිත්තක්ෂණයට දැන් සද්දයක් ඇහුනොත් ඒක නාම රූප හේතුවෙන් විඥානය හටගත්තා කියන අවබෝධය එතන ඇති වුණොත් ඒ චිත්තක්ෂණේ ඒ ශබ්දය කාගේද සතෙක්ගේ ඒ වගේ සංස්කරණය එතන සිද්ධ වෙන්නේ නැහැ හටගන්නේ නැහනේ. එතනදී ඒ මොහොතේ අවිද්‍යාව හටගෙන නැහැ. ඒ මොහොතේ සංස්කරණය හටගෙන නැහැ. ඒක එතනද එතන ඇත්තට මෙහෙම නිරෝධය සිද්ධ වෙනවද කියන්නේ නැතුව අර විද්‍යට ඥානය මේ ඥානයේ ගොඩ නැගුණු තැනමද නිරෝධය වෙන්නේ නැත්නම් කෙනෙක් ශබ්දයක් ඇහිච්ච ගමන් කෙනෙක් නෙමෙයි මෙතන කෙනෙක් කියලා ගන්න බෑ ස්කන්ධයන් විදිහට ගත්තොත් ශබ්දයක් ඇහුණා කියන තැන අවබෝධය පිහිටුවොත් මෙතන නාම රූප නිසා විඥානීය කියලා ඒ ශබ්දය තවදුරට සංස්කරණය නොවීම නිරෝධය වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒක මෙහෙමයි. ඉතින් අපිට මේ දැන් ඔයතන දැන් කතා කරනකොට අපි එතනින් එහා සකස් නොවීම ගැනනේ කතා කරන්න වෙන්නේ. සද්දය ඇහෙනකොට ඇහෙන තැනදී අපට සමුදේ නිවැරදි අහුණාන. අපට දැන් සද්දය ඇහුණාට පස්සේ සමුදේ අහුවෙන්නේ නැහැ. අපට සද්දය ඇහුණාම ඇහිලා නැතිවීමක් අහුවෙන්නේ. හැබැයි එතන තියෙන දෙයක් තමයි නැති වුනේ. ඇතිදී නැති වුනේ. අපට සමුදේ අහුවෙන්නේ නැහැ. එතකොට එහෙනම් එතනින් එහාට සංස්කරණය නොකරගන්න එක අපි අර ලොකුවට ප්‍රපංච ඔස්සේ නැත්නම් ප්‍රපංච කියන්නේ ලොකුවට අපි ඒක ඔස්සේ යන්නේ නැති එකක් විතරයි සිදුවන්නේ. නමුත් අපට මේ සද්ද ඇහෙනකොට ඒ ඇහිච්ච සද්ද අපට ඇහුණ හැටි මේ අපට මූලිකව වැටහෙන්නේ නැහැ. එහෙනම් සද්ද ඇහෙනකොට ඒ ඇහුණ සද්ද ඇහුණේ ඇයි කියන එක අපි විමසන්න වෙනවා. අන්න ඒක අපි නුවණින් විමසුවනකොට නුවණ වැඩුණාට පස්සේ අපිට මේ සද්දය කියන එක දැන් අපිට කනට සද්දයක් ඇහෙනකොටම ඇහිච්ච තැනදීම අපට සමුදයව වෙනවා නම් අපි සද්දයක් කියලා පැනීමක් කරන්නේ නැහැ. ඇහිච්ච තැනදීම අපට සද්දය කියන කරන් නිවැරදි සමුදය අහුනවා නම් අපට එතන පැනවීමක් කරන්න විදියක් නැහැ එතන සද්දෙට. අපට පනවපු දෙයිය අපිට නැති වුණා කියලා දකින්න තියෙන්නේ. ඒක එතනින් ඊහාට සකස් නොකරගෙන ඉන්නෙත් මම්මෝයි. අපි හරියට දැක්කනම් අපට අහු වෙනවා එහෙනම් හට ගැනීම අහුවෙච්ච තැනදී අපිට මේ සද්දේ කියන කාරණාවට පැනවීමක් ඔස්සේ යන්න බැරි වෙනවා. ඒක තමයි නියම දැක්ම වෙන්නේ. ඒකත් එක තමයි අනිමිත්‍ය කියන කාරණාව ගොඩ නැගෙන්නේ. නැත්තම් අපිට නිමිත්තක් අහු වෙනවා. නිමිත්ත ස්වභාවයක් අහු වෙලා ඒ නිමිත්ත තමයි අපි මෙතන අනිත්‍යයි කියලා හරි දාන එක. ඉතින් ඒ නිසා මේ අර මට ඒ කියපු කාරණාව යම් පමණකට වැටහුණා. නමුත් සමාල්ලාවට කෙනෙකුට නිවැරදිව මේ තමන් මේ දර්ශනයකට යන කාරණාව නැත්නම් නිවැරදිව මේ හේතුඵල දැක්ක කියන කාරණාවද කිව්වේ කියන එක මම මේ හිතුන්නේ නැහැ. මට ඒ කියපු කාරණාවත් එක්ක නිවැරදිව මේ සද්දය ඇහෙනකොටම සද්දේ කියලා අපි දාගෙන මේ සද්දේ ඇහුණ සද්දයට නම් කිරීමක් වුණා නම් අපි සමුදය අහුවෙලා නැහැ එතන. සබ්දයේ කියන කාරණාව හරියටම දැක්කනම් ඒ සබ්දයේ කියන කාරණා නම් කිරීමක් කරන්න බෑ. ඉතින් එතනම තමයි ඒ නිරෝධය කතා කරන්න තියෙන්නේ. හට නොගැනීම කියන කාරණාව. නැත්තම් අපට අර හටගත්තු දේ නැති වුණා කියන දෙයට තමයි ගොඩක් වෙලාවට යන්නේ. ඊළඟට ඉතනින් එහා හටගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒකට ඇලීම දුරු කරාට පස්සේ. ඇයි ඇලීම දුරු කරන්න පුළුවන් ලෝකයේ තුල ලෞකික දිට්ඨියත් එක්ක අර කාරණාව ලෞකික දිට්ඨියත් එක්ක කරන්න පුළුවන් එකක් නෙමෙයි. තෙරුවන් සරණයි. මේක පැහැදිලි වුණාද දන්නේ නැහැ. නැත්නම් තව පොඩ්ඩක් ඒක මට කිව්වොත් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ එතන ඊටාම හොඳින් පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ කියපු දේ. මට තව පොඩ්ඩක් එතන මම හිතන්නේ මම නිවැරදි කරන්න මම වැරදි නම් එතන මම හිතන්නේ අපි මේක කතා කරන්නේ මූලිකම අවස්ථාව ගැන ස්වාමින්වහන්සේ පැහැදිලි කරේ. එතම කියනනම් අර චින්නං සංගති පස්සෝ කියන සකස් වීමේ අවස්ථාවයි එතන අපි බලන්න ඕන කියලායි මට වැටහුනේ. ඉන් එහාට බලන එක ගැන කලින් එතන ඇත්තටම අවබෝධය ලබා ගැනීම වැදගත් නේද කියන එක මට පොඩ්ඩක් තේරුම් ගන්න ස්වාමින්වහන්සේ මානු වැඩි කරන්නේ මම තේරුම් ගන්න.
ඒක මම හිතනවා මේ ප්‍රශ්නේ තව ටිකක් පැහැදිලි කළොත් ස්වාමින්වහන්සේ දැන් අපි ශබ්දයක් ඇහෙනකොට මේ ශබ්දෙ එන්නේ කොහෙන්ද කියලා හිතන මට්ටම එක මට්ටමක්. මේ ශබ්දෙ ඇයිති බාහිර රූපයක් මං හිතන්නේ. එතෙන්ට නොයා ඊළඟට තව මට්ටමකට එනවා ශබ්දයක් ඇහුණා. නැත්තම් මේ මොහොතේ මේ චිත්තක්ෂණයට ශබ්දයක් තිබිලා නැති වෙලා ගියා. දැන් එහෙම හිතන මට්ටමයි මං හිතන්නේ බ්‍රහ්මසේ තව ටිකක් ඒකේ පැහැදිලි කරන්න උත්සාහයක් ගන්නවා. ඒ සද්දේ චිත්තක්ෂණයට හරි හටගත්තේ කොහොමද කියලා සමුදේ පැත්තකුත් බලන ආකාරයත් බ්‍රහ්මසේ මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔව් මං ඒක තමයි පැහැදිලි කරන්න උත්සාහ කරේ. දැන් අපි චිත්තක්ෂණයක හරි මොහොතක් එතනට ඒක හරි අපි මේ තුල හරි මොහොතක් ඔස්සේ තමයි අපි මේ නිරෝධයක් දකින්න උත්සාහ කරන්නේ. එතනත් මේ අර ඇහිච්ච සද්දේ ඇහුණ තැන නැත්නම් සබ්ජෙක්ට් තියෙනවා මෙන්න මේ කාරණාවලට යන ආකාරය ඒකට ගියේ කොහොමද කියලා මේ මොහොතේ පවා අපට හොයන්න සිදු වෙනවා. කොහොමද මේ කාරණාව හටගත්ත කියන එක. නැත්තම් අපි හොයන්නේ හැම මොහොතකම මේ හටගත්ත දෙයක නැතිවීම නිසා. ඔබලෙන් අහත මතු කරපු ඒ කාරණාවත් එක තියෙන අපි හැමෝම හොයන්නේ හටගත්ත දෙයක නැතිවීම නිසා. මේ හටගත්ත දේ හටගත්තේ කොහොමද කියලා හොයනකොට මේ හට නොගැනීම නැත්තම් මේ අවිද්‍යාවෙන් මේක හටගත්තේ කියන කාරණා හොයන්නේ නැහැ. අපි හැමෝටම හොයන්නේ හටගත්ත දේ නැතිවීම. ඒක මේ ශනේකුණත් පුළුවන්. ශනේ මේ මොහොතේ හට ගන්න නැති වෙනවා. හැබැයි මේ මොහොතක තියෙනවා හට. හැබැයි ඒ කල්පනා කරන හැමතැනම බලන්න ඕනේ අපිට හට ගැනීම හරියට අහුවුනේ නේ අපි කල්පනාවෙන් හටගත්ත කියලා දාන්නේ. අපිට නැති වුණා කියන දේ විතරයි අපිට මේ අහුවෙන්නේ. නිවැරදිව හටගත්ත කියන ගන්න අහුවෙන්නේ නේ. අපි මේ මේ හටගත්ත සද්දේ ගැන ඒ මොහොතකට හරිය හෙච්ච සද්දේ ගැන අපි ඒකට මේ මෙතනින් අහුනේ මෙහෙමයි කියලා ඒ නම් කිරීමක් ඔස්සේ යනවනම් ඒක සම්පූර්ණයෙන්ම මේ මම ඉඳලමයි මේ දේ කරන්නේ. ඉතින් ඒ නිසා මේ එතන අපට ගොඩාක් සූක්ෂම තැනක් ඒ කාරණා අපට ගොඩාක් අල්ලන්න බෑ. ඉතින් මේකෙන් සමාධියක් ගොඩනගුණාට පස්සේ මේ තුල තියෙනවා සමාධිය, මේ තුල තියෙනවා අනිත්‍යයි කියන ස්වභාවය, මේ තුල තියෙනවා දහම් දැනුම, මේ තුල මේ කෙලෙස් එකතු නොවීම. ඉතින් ඒකත් එක්ක අපි ගොඩාක් මේකත් එක්ක මේ මුලාන ස්වභාවයකට යමු වෙනවා වැඩි. මේ ඉතින් ඒ නිසා අපි හොඳට බලන්නට ඕනේ මේක මේ වැටහීම කියන කාරණාවත් මම යමක් විතරකයකින් දෙන කාරණාවක් කියන එක දෙකක්. මම මේකට සංකල්පයක් ඔස්සේ මේකට දෙන එකයි මගේ වැටහීම කියන එක දෙකක්. ඉතින් මේ වැටහීම කියන කාරණාව ඇති කරගන්නට සාමාන්‍යයෙන් අමාරුයි. දැන් මේකට ඇත්තටම බුදුරණවහන්සේ උදාහරණයක් හැටියට කියන්නේ අශ්‍රෝමයක් හතකටද 100කටද වගේ පළලා අර ඈත එල්ලලා විදින එකට වඩා අමාරු කියනම සක්කාදිටි කඩන්න. එතකොට එච්චර සූක්ෂමයි. සූක්ෂමයි කියන්නේ මේ ප්‍රඥාව තීක්ෂණ වෙන්නට ඕන. එහෙම නැතුව මේ මේ අර කාලේසියුම් කරන එක නෙමෙයි ප්‍රඥාව තීක්ෂණ වෙන්නට ඕන. සමහරවිට කෙනෙකුට අහුවෙන්නේ මේ ලොකු පරාසයකට වෙන්න පුළුවන්. ලොකු පරාසය අපි සම රාශිත විතර ලොකුවට ගියාට පස්සේ නැත්තම් මොනවා හරි ගැටීමක් ලොකුවට ගියාට පස්සේ ඒතර ශ්‍රණයක් කළා නෙමෙයි. ශ්‍රණයක් ඇල්ලුවත් ලොකුවට ඇල්ලුවත් ඒ අල්ලපුත් නැදී මේ හේතුඵලයේ අවිද්‍යාවපත් කරගෙන කියලා දැක්කන ප්‍රඥාවෙන් සංකල්පනාව ඉක්මවලා අන්න ඒක තමයි සැබෑවටම මේ නිවැරදිව හටගත්ත නැති වුණා දැක්කා වෙන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මම පොඩ්ඩක් ඒකට එකතු කිරීමක් වශයෙන් පොඩි විමසීමක් කරන්න. දැන් අපි දැන් අපේ හැම වෙලෙම අපි මේ ආයතන හයෙන්ම අපි ඉන්නේ අරමුණු ඔස්සේනේ තුනකොට අපිටම මේ ප්‍රකට අරමුණකට හිත යෙදීම විඥානයේ යෙදීමෙන් තමයිද අපි මේ සමුදය කියන එක දැනගන්න අපි හිතමු අපි කල්පනා කරගෙන ඉන්නවා. කල්පනා කරගෙන ඉන්න මොහොතක එක පාරට අපිට සද්දයක් ඇහෙනවා, තියුණු සද්දයක්. ඒ සද්දයකට යොම්වීම විඥානයේ යොම්වීමද මේ සමුදය කියන එක දැකීම කියන එක මම අහන්න කැමති ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් විස්තර කරොත් හොඳයි. තෙරුවන් සරණයි.
ඒ කියන්නේ බාහිර වෙන දෙයක් ඇහුනට පස්සේ තින්ද යමු වෙච්ච ස්වභාවය. හැබැයි එතනකොටත් මෙහෙම එකක් යනවා. ඒ තුලත් යනවා බාහිර දෙයකට මම යමු කරපු ස්වභාවයක් නේ. එතකොට එතනත් මේ ඒ කොයි විදිහකට කියත් අර මම යමු කරන ස්වභාවය යනවා. අපට අහුවිය යුත්තේ එහෙනම් ඒක ඇහෙන්නට පත්‍ය අනාබෝධී බව කියන එක. නැතුව අපි එක දෙයකට අවධානය යොමු කරලා ඉඳලා අනිත් එක එහෙනකොට හටගන්න එක ස්වභාවය එකට ගියාම එතකොට අපි එහෙනම් ඒ හටගත්තේ මගේ මට ඇහිච්ච දෙයක්. මම ඒකට තව කාරණාවක් කියන්නේ. දැන් හිතමු මේ අපි එතකොට එකම සබ්ජෙක්ට් අහගෙන ඉඳි අපිට හටගැනීම දකින්න බැරි වෙනවා. ප්‍රඥාවේදී දකින්න හටගැනීම එකම දේ අහගෙන ඉද්දි එතනදිත් ඒ හටගැනීම දකින්න ඕනේ. මොකද අවිද්‍යාවෙන් හටගන්න ආකාර දකින්නේ. අර හටගැනීම දකින්නට දැන් අපි ඒ විදිහ කල්පනා කරන රට ගැනීම දකින්නට අපිට එකක් නැති වුණාට පස්සේ නැත්නම් ඒකට අවධානය යොමු කරලා යොමු අඩු වුණාට පස්සේ වෙන එකකට අවධානය යොමු වෙච්ච එකම හට ගන්න කාරණාවට එතෙන් යොමු කරාට පස්සේ ඒක කොහොමත් ඒක සිදු වෙනවා. නමුත් ඒ න්‍යාය නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. ඒ තුන එකතු වීමෙන් තමයි හටගත්තේ. නමුත් ඒක හට ගන්නත් හේතුනේ අවිද්‍යාව. ඉතින් ඒ නිසා මේ ඒ නාම රූපයෙන් දැන් ඔකර මම ලස්සන කරුණු ගොඩක් ඔය සම්බන්ධයෙන් ටිකක් කියලා දෙනවා දේශනා කිහිපයකදීම. දැන් අපි ඔය ගොඩක් කියලා පොතක් බලලා 60 පොත පේනවා. ඔන්න අපි ඒ නාම රූපයෙන් කටගත කියලා දානවා. පස්සේ ඔන්න සද්දය ඇහෙනවා. අපි ඒකට දානවා. අපි ඒ විදිහට හටගන්න තියෙන නම් කිරීමක් ඔස්සේ යනවා. නමුත් ඒ නම් කිරීම සැබෑවට හට ගැනීම දැකීම නෙමෙයි, ඒක මම කරන ස්වභාවයක්. ඉතින් ඒ නිසා මේ අවිද්‍යාව පත්‍යෙන් කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. තෙරුවන් සරණයි.
බොහොම පිං සම්මානස තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම පිං ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ වහන්සේට දැන් යන්න අවශ්‍ය නිසා අපි මේක අවසන් කරන්න බලමු. මේ හුඟක් හොඳ ගැඹුරු සාකච්ඡාවක් යෙදුනා මං හිතන්නේ අපේ සහභාගී වුණ කල්යාණ මිත්‍රයන් හැමෝටම ලොකු ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා හිතනවා. මේ ඉතින් අපේ විශේෂයෙන් දලුවත්ත මහත්මයාට බොහොම පින් සිද්ධ වෙන්න ඕන මේ වගේ ධර්ම මණ්ඩපයක් සකස් කරලා අපිට මේ දුර්ලභ ගණයේ ධර්ම සාකච්ඡා අසන්න ලැබෙනවට. ඔබ වහන්සේ අවසන් කරන්න යම් දෙයක් තියෙනවා නම් කියන්න. ඔබ වහන්සේට අපිට සියලු දෙනාම රැස් කරගත්තු පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී භාවය ලැබිලා තව තවත් මේ වගේ ධර්ම දේශනා පවත්වන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න, ඒ වගේම පතන බෝධියකින් නිර්වාණ සුවය අත්පත් වෙන්නම මේ පින් හේතු වාසනා වෙන්න කියලා අපි ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන. ඔබ වහන්සේට යමු වෙනවා ස්වාමීන් වහන්සේව සංකරන්න.
තෙරුවන් සරණයි. අද දවසේදී ඇත්තට ගොඩාක් වටිනා කාරණා සාකච්ඡා කරන්න ලැබුණා. තවත් මේ සම්බන්ධයෙන් කතා කරනවා නම් ගොඩක් කරුණු කතා කරන්න පුළුවන්. අපි වෙන දවසකත් මේ සම්බන්ධයෙන් තවත් දහම් කරුණු කතා කරන්න බලාපොරොත්තු වෙමු. ඉතින් අද දවසේදී මේ රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් මේ සවන්ට සිසිලස දහම් සාකච්ඡාවට සහ සම්බන්ධ වන මේ සෑම සිල් දිනාටමත්, ඒ වගේම රොහන් දලුවත්ත මහත්මයාට, ඒ වගේම මාචාර්ය මේ රවින්ද කොග්ගලගේ මහත්මයාටත්, ඒ වගේම මට මේ පහසුකම් සලසා දුන්න නිහාල් රූපසිංහ මහත්මයා ඇතුළු මේ සෑම සිල් දිනාටම තව තවත් මේ දහම ශ්‍රවණය කරමින් මේ දහමින් සැනසෙන්නට, මේ දහම වටහාගෙන සැබෑ සැනසීම ඇති කරගෙන විමුක්තිය සාක්ෂාත් කරන්නට මේ සියලුම දේවල් හේතු වාසනා වේවා කියලා මං සිල් දිනාටම ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.